අද 2024 දෙසැම්බර් මස 8 වන ඉරිදා ආධුනික සතිමත් බව පුරුදු කරන්නට සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන නම කියන අවසරයි ලෝලුගොඩ ධම්මසාගර ස්වාමීන් වහන්සේව පාද නමස්කාරකට වැඩසටහන පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා වැඩිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
අපි එහෙනම් අද දවසේ ගොඩක් කාලෙකින් මම හිතන්නේ ඉද ආධුනික වැඩසටහනේ ධර්ම දේශනයකට ආරාධනා කරා. ඉතින් ඒක සඳහා සූත්‍රයකුත් යෝජනා වුණා. ඉතින් ඒ සූත්‍රය අරමුණු කරගෙන මාතෘකා කරගෙන අද ධර්ම දේශනාව දේශනා කරන්නයි බලාපොරොත්තු. ඒකින්ද සියලු දෙනාම ධර්ම දේශනයකට සවන් දෙනවා කියන ඒ ගෞරව සම්පයුක්ත ආකාරයෙන් නැවත වාරයක් සාදුකාරයක් දීලා ඉරියව්ව සකස් කරගෙන ධර්මය ශ්‍රවණය කරනවා කියන අදහසින් සවන් දෙයි.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පඤ්ඤාය ජෙත්වා විපතානුසාරිනං යෝගේන නිංගය්‍ය පතේ නිවේසියා. දිසුවා සමුදයං විභවංච සම්භවං දායාද කෝහිහිසි අංගවාදිනෝතීති.
සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්ස අවසරයි. වගේම සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, ඉතින් අද දවසේ ධර්ම දේශනාමය වෙලාවයි සඳහා මාතුකා කරගත්තේ මේ සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ ගාමිණී වග්ගයේ මේ සඳහන් වෙන මේ තාලපුට සූත්‍රය තමයි අද මාතුකා කරගන්නේ. ඉතින් ඒ සඳහා තමයි අද කාලය ගත කරන්නේ ධර්ම දේශනාවේ. ඉතින් ඒක සඳහන් වෙන්නේ මේ සලායතන වග්ගයේ, නැත්නම් මේ ආයතන පිළිබඳ සංයුත්ත නිකායේ බෙදලා තියෙන කොටසේ ගාමිණී කියන නමින් කොතනද සූත්‍රයක් තියෙන ඒ ටික එක්කව කරලා මේ ගාමිණී වග්ගය කියන එක හදලා තියෙනවා. ඉතින් මේ තාලපුට සූත්‍රය දේශනා කරන්නට යෙදෙන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් ඒ සමයේ රජගහ නුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ විසින කාලේ තාලපුට කියන නැත්තම් නටගාමිනි කියන පුද්ගලයා, මෙයා රංගන ශිල්පියෙක් නැත්තම් නාට්‍යකරුවෙක් නැත්තම් නළුවෙක්. මෙයාට ඉඳලා තියෙනවා ලොකු පිරිසක්, ගැල් 500ක්, ස්ත්‍රීන් 500ක් පරිවාර සම්පත් වශයෙන් නැත්තම් එයාට උපකාර වශයෙන් ඉඳලා තියෙනවා. ඒ වගේම එයාගේ භාර්යාවටත් ඉඳලා තියෙනවා. ඒ වගේම ගැල් 500ක් සහ ඒ කාන්තාව 500ක් උදව්වට ඉඳලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ පුද්ගලයන් 1000 ගැල් 1000 එක්කව කරගෙන ඉන්දියාවේ නගරෙන් නගරට ගිහිල්ලා නාට්‍ය සම්දර්ශන පවත්වනවා. මේ පුද්ගලයාට ඒ එනවට ලක්ෂයක්, ඒ කාලේ කහවණු හරි මොනවා හරි ලක්ෂයක් දෙනවා. කලින් එන්න කලින් ලක්ෂයක් දීලා අද කාලේ හැටියට. ඒ වගේ ඉන්නවා ගායකයෝ, නාට්‍ය නළුවෝ ඉන්දියාවෙන් ලංකාවටත් ගෙන්නනවා, ලංකාවෙන් ඉන්දියාවටත් ගෙන්නනවා. ඉතින් ඒවා කලින් ඒවට කාලය වෙන් කරගෙන, මුදල් වෙන් කරගෙන ගෙන්නනවා වගේ ඒ කාලේ ඒ ඉන්දියාවේ හිටිය හොඳ නාට්‍යකරුවෙක්. ඉතින් මේ පුද්ගලයාගේ ඒ වගේම නාට්‍යකරුවෙක් වුණාට පච්චිමබ් භවිකයෙක්. එයාට මේ ආත්මභාවයේම රහත් වීමේ හැකියාව තිබිලා තියෙනවා. ඉතින් ඒ තිබ්බකම හින්දම මෙයාට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා මේ වේළුවනාරාමේදී. ඒ අවස්ථාවේදී තමයි මේ සාකච්ඡාව ඇති වෙන්නේ. ඉතින් මේ නටගාමිනී නැත්නම් තාලපුට කියන ඒ නාට්‍යකරුවා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වැඳලා කත්පසව ඉඳගෙන අහනවා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අහන්නේ එයාට ඒ කලින් එයාට කලින් රඟපාපු නළුවෝ, ප්‍රධාන නළුවෝ කියපු කතාවක් තමයි මේ භාග්‍යවතුන් වහන්සේට යොමු කරන්නේ. ඒ යොමු කරන්නේ අහනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ නළුවෙක් වෙලා මේ වේදිකාවල් මැද නැටුම්ද, නැටුම් වලින් සංගීතෙන් මේ රඟ දක්වලා සමහරලාවට ඇත්ත කතාවකුත් රඟපානවා, සමහරලාවට බොරුවක් වශයෙන්ුත් රඟපානවා. ඒ රඟපාලා මේ ජනතාව නැත්තම් මේ මිනිස්සු සතුටු කරවලා මේ පහාස කියන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබනවා කියලා එයාගේ කලින් හිටපු නාට්‍යකරුවෝ නැත්තම් නළුවෝ කියලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසද්දී භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා වගේ නැත්තම් කියනවා ඔය ප්‍රශ්නේ ඔහොම තිබේවා, ඔය ප්‍රශ්නේ ඔහොම තියන්න, වෙන ඒක අහන්න එපා, වෙන ප්‍රශ්නයක් අහන්න කියලා පළවෙනි පාර කියද්දි නෑ, දෙවෙනි පාරත් ඒකම අහනවා. නෑ මං අහලා තියෙනවා මේ මෙහෙම දිව්‍ය ලෝකේ යනවායි කියලා, මේ කතාව ඇත්තක්ද? මෙහෙම සතුටු කරවල ඇත්තෙන් බොරුවෙන් සතුටු කරලා නැටුම් ගැවුම් වලින් සතුටු කරලා අපි යන්නේ මේ පහාස කියන දිව්‍ය ලෝකෙටද? නැවතත් භාග්‍යතුන් වහන්සේ කියන ඔය ප්‍රශ්න තිබ්බාවේ මේ වෙන ප්‍රශ්නයක් අහන්න නැත්තම් ප්‍රශ්න අහන්න එපා කියන එක කියනවා. ඊට පස්සේ ඒත් අහන්නේ තුන්වෙනි පාරත් අහනවා මේ 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 විදිහට රඟපාලා නළුවෙක් වෙලා යන්නේ මෙන්න මේ දිව්‍ය ලෝකෙද කියන කාරණේ. ඉතින් භාග්‍යතුන් වහන්සේකෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් තුන් පාර ප්‍රශ්නයක් අහපුවාම උත්තරයක් අනිවාර්යෙන් දෙනවා. ඉතින් එතන තුන්වෙනි පාරත් මේක අහද්දි තුන්වෙනි පාරත් ආයෙත් අහනවා. තුන්වෙනි පාර අහද්දි භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම අහනවා, මේක නවත්තන්නේ නැහැ, ඒකින්ද මම උත්තරයක් දෙන්නම්. උපතින්ම නැත්තම් ස්වභාවයෙන්ම මිනිසුන් රාග දේශ මෝහ වලින් පිරිලයි. ඉතින් ඒක නිසා මේ රාග දේශ මෝහ වලින් පිරිච්ච මිනිසුන්ගේ, රාගයේ පිරිච්ච මිනිසුන්ගේ රාගය අවිස්සීමත්, රාගය වැඩි කිරීමත්, ද්වේෂය ස්වභාවයෙන්ම තියෙන මිනිසුන්ගේ ද්වේෂය අවිස්සීමත්, මිනිස්සු මෝහයෙන් පිරීලා ඉන්න වෙලාවක මුලාවට පත් කිරීමත් කියන කාරණා තුන මේ රඟ දැක්වීම නිසා සිදුවෙන බැවින් ඒ පහාස කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා නම්, ඒ පහාස කියන නමින්ම නිරයක් තියෙනවා නම්, ඒ පහස කියන නිරයට තමයි යන්නේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පහස කියලා දිව්‍ය නිරයක් නෑ. නමුත් ඒ නිරයේම තියෙනවා මේ නාට්‍ය කරපු අය ගිහිල්ලා දුක් විඳින ස්වභාවය. ඒකට කියනවා පහස කියලා දිව්‍ය නිරයක් තියෙනවා නම් ඒ නිරයට තමයි යන්නේ. ඉතින් ඒක ඇහෙද්දි මේ නටගාමිනි නැත්නම් තාලපුට කියන ඒ නළුවට ඇඬෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මම ඒක තමයි ඔය ප්‍රශ්නේ අහන්න එපා. ඉතින් අඬන්නේ ඇඬන්නේ ඇයි කියලා අහමු කියනවා. මේ අඬන්නේ මේක හින්දා නෙමෙයි, අපාය යන හින්දා නෙමෙයි, අඬන්නේ මෙච්චර කල් මාව රැවට්ටුවේ මේ කලින් රඟපාපු අය කිව්ව අදහසකින් ඒ රැවටිච්ච නිසා මට ඇඬෙනවා. ඊට පස්සේ කියනවා සාමින් වහන්ස මම ඒක හොඳටම තේරුම් ගත්තා, යම් දෙයක් යටිකුරු තිබ්බනම් ඒක උඩිකුරු කරා වගේ මට ඒක තේරුණා. දැන් මට අවශ්‍ය මේකෙන් මිදෙන්න, ඒකින්ද මට කරුණාකරලා මේක සංඝයාතරට මාව ගන්න නැත්තම් මාව මහාන කරන්න, මාව සාමණේර කරන්න, මාව උපසම්පදා කරන්න කියලා මේ පුද්ගලයා ඉල්ලුවට පස්සේ මේ පුද්ගලයා ඇත්තටම සාමණේර වෙනවා, උපසම්පදා වෙනවා. ඒ වගේම හුදකලාව නැත්තම් ඒ සංගණ්‍ය අතරින් වෙන් වෙලා හුදකලා වෙලා පැත්තකට ගිහිල්ලා බණ භාවනා කරලා රහතන් වහන්සේලා අතර එක් නමක් වෙනවා කියලා සඳහන් කරනවා. මේක තමයි සූත්‍රයේ සඳහන් කරන්නේ. ඉතින් මේ සූත්‍රයේ සඳහන් කරනවා මේ විදිහට ඇවිල්ලා ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙලා මෙයා මහණ වෙන්නත් හිතලා මහණ වෙලා රහත් වෙන දක්වාම වැඩේ අවසන් කරන දක්වා මේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් කරනවා. ඉතින් මේක සලායතනයේ වර්ගයට එන්න හේතුවක් තියෙන්න බෑ. ඒකින්ද මේ සලායතන පිළිබඳව විස්තරයක් මේකේ තියෙන්න ඕනේ හින්දා මේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කතා වස්තුවේ මේ තාලපුට කියන ඒ නළුවා මහන වෙලා රහත් වෙනකම් මොනවද කරේ? නැත්තම් ඒ කරපු දේවල් එයා කියලා තියෙනවද මොකද්ද කරේ කියන එක. ඉතින් අපි දන්නවා මේ නැටුම් ගැයුම් වලින් අපි කොච්චර මත් වෙනවද කියන කාරණය මම නැවතත් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ටිකක් මතක් කරන්නම් කොච්චර මේ ලෝකෙම කොච්චර අද්දකීම් තියෙනවද කියලා. ඉතින් ඒ නාට්‍යවල රඟපාන නළුව විතරක් නෙමේ අපි පුද්ගලයන් වශයෙන් තනි තනියෙන් කොච්චර රඟපානවද, තව කෙනෙක් ඇත්තෙන් බොරුවෙන් රඟපාල රවට්ටනවාද කියන කාරණය අපි තුළම තියෙනවා. ඊටත් අමතරව අපේ ඇතුළේ ඉන්න විඤ්ඤාණය මායාකාරී වශයෙන් කොච්චර රඟපාලා දෙපැත්ත තමන්ටම තේරෙන්නේ නැති වෙන්න තමන් කොච්චර රඟපාලා මේ මිත නැත්නම් මිත්‍යා දෘෂ්ටික වෙලා අපාය යනවාද කියන කාරණය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒකෙදි ඈතම තියෙන දෙයක් තමයි මේ චිත්‍රපටි වල රඟපාන එක, නැත්නම් නැටුම් ගැයුම් සංගීත නැටුම් ගැයුම් චිත්‍ර කියන දේවල් කොච්චර අපිව මත් කරලා මුලා කරලා අපේ තියෙන කෙලෙස් අවුස්සනවාද කියන එක. ඉතින් ඒකෙදි මට මතක් වෙන්නේ විහිළුම කාරණය එක මම දැක්ක එක දර්ශනයක් මේ ලංකාවේ චිත්‍රපටියක රඟපාපු නළුවෙක් කියන මාධ්‍යයට ඒ තමන් රඟපාපු චිත්‍රපටියම එයා ගිහිල්ලා ඒ චිත්‍රපටි ශාලාවේ ඒ චිත්‍රපටිය නරඹලා එයාම අඬනවා. ඉතින් මට හිතුණා ඒ තමන් රඟපාපු චිත්‍රපටිය තමන් බලලා අඬන්න තරම් තකතිරුකමේ ප්‍රමාණය කොච්චරද කියලා ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. මේ තමන් රඟපාපු චිත්‍රපටිය බලලා තමන් අඬනවා. ඉතින් එහෙම අඬන ලෝකෙක ඒ චිත්‍රපටිය බලලා කී දිනෙත් තව ඒ වගේ මුලාවටපත් වෙයිද, රාගයේ දේශයේ වැඩි වෙයිද? ඉතින් ඒ වගේ මෑත ඉතිහාසයේ 2005න් එහා 5න් මෙහා වගේ මම මතක ලංකාවේ ගියා රැල්ලක් එක් කතා මාලාවක්. ඒ කතා මාලාවේ නපුරු පැත්ත මම දැක්කේ මං ඉන්න ජීවත් වෙන ප්‍රදේශයේම ඒ කතාවට හරියන පෞල් පසිබිමක් හදාගන්න ඒ කතාව බලන ගොඩාක් පිරිස උත්සාහ. ඉතින් ඒ කතාව තුල තියෙන්නේ විවාහ වී දික්කසාද වී. ඒ දික්කසාදය කියන එක ඒ කතාව තුල සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවයේ දික්කසාදය කියන එක එච්චර ලොකු වටිනාකමක් දෙන්නේ නැතුව ඒක තව බැඳපු භාර්යාවට අමතරව තව භාර්යාවක් ඉන්නවයි කියන එක, බැඳපු ස්වාමි පුරුෂයාට අමතරව තව ස්වාමි පුරුෂයෙක් ඉන්නවයි කියන එක ඒ කතාව තුළ සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කතාව බලපු එක කාන්තාවක් ඒ විදිහටම හැසිරෙන්න ගත්තට පස්සේ මම නිකමට හොයලා බැලුවා මේකේ මොකද්ද මූලාශ්‍රය, නැත්තම් ඒකේ තියෙන යට දැක්ම මොකද්ද කියලා. ඊට පස්සේ මම හොයලා බලපුවාම ආරංචි වුණේ ඒ කතාවේ විදිහට තමයි ඒ ජීවිතය සකසාගෙන තියෙන්නේ, සහ ඒක හීනයක් වෙලා තියෙනවා. ඒ කතාවේ ඉන්න නළුවා හෝ නිළිය වීමේ හීනයක් නැත්තම් ඒක තමයි එයාගේ ජීවිතය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මට තේරෙනවා මේ කියන කතාව බලලා කොච්චර මෝහයක්, කොච්චර රාගයක්, කොච්චර ද්වේෂයක් ඒ තියෙන දේශය කොච්චර උත්පේරණේ වෙලාද, කොච්චර වැඩි වෙලාද. ඉතින් ඒ එච්චර අවශ්‍ය නැහැ. අපි පොඩි කාලේ වුණත් අපි චිත්‍රපටියක් බලද්දී හොඳටම මට මතකයි මම චිත්‍රපටි මම පොඩි කාලේ චිත්‍රපටි බලද්දී අපි අක්කලා දෙන්න කොච්චර මේ හින්දි චිත්‍රපටි වලට අඬනවාද. ඒවට කොච්චර වසී වෙලාද, ඒ ඉන්න නළුව කොච්චර වීරයෝ කරගෙනද. ඉතින් අන්න ඒ කාරණයේදී හිතාගත්ත හැකි අපි හැමෝටම මේ තියෙන දැක්ම මොකක්ද, අපි ඒවට කොච්චර වශී වෙලාද, ඒවා අපිට නැතුව ඉඳ බැරි තරමටම අපි කොච්චර මෝහයකට මුලාවකට පත් වෙලාද කියන කාරණය කතා කරන්න යන්නේ. ඊට පස්සේ අපේ ජීවිතෙත් ස්වාමි පුරුෂයා සහ භාර්යාව දෙන්නම ඉන්න තැන රංගපාන විදිය වෙනම එකක්. ස්වාමි පුරුෂයා විතරක් තනියම පිරිසක් එක්ක ඉද්දී එයා ජීවත් වෙන විදිය වෙනම විදියක්. භාර්යාව ස්වාමි පුරුෂයා නැතුව පිරිසක් එක්ක ඉද්දී ඒ ජීවත් වෙන විදිය වෙනස්ම විදියක්. දෙන්න එකට ඉද්දි රඟපාන විදිය වෙනම විදියක්. ඒ වගේම ගෙදරාවත් ඒ දෙන්න එකට ඉද්දි වෙනම රඟපෑමක්. එළියෙන් ගියාට පස්සේ වෙනම දෙයක්. ඊට පස්සේ කාර්යාලයට ගියාට පස්සේ වෙනම රඟපෑම. මේ වගේ අපි මේ විඥානය අරගෙන යන්නේ ලොකු රඟ මණ්ඩලක. ඉතින් ඒකෙදි කරන්නේ මෙන්න මේ ආයතන හරහා එන අරමුණුත් එක්ක අපි කරන ලොකු සංස්කරණයක්. ඒ සංස්කරණය සාර්ථක රඟපෑමක් කියන්නේ අර කටුකුරුනි හැමදෙරෝ කියනවා වගේ හොඳම බොරුව. සාර්ථක රඟපෑමක් කියන්නේ සාර්ථකයි කියන්නේ එතනදී හොඳම බොරුව කරනවායි කියන එක. ඉතින් අපිත් සාර්ථක රඟපෑමක් කරමින් යන ගමනක තමයි මේ මිත්‍යා දෘෂ්ටික භාවය අපිත් මුල් බැසගෙන ටික 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 අපායගාමීව ගමනේ යන්නේ. ඉතින් මේක තේරිච්ච තාලපුට කියන නළුවා සාමණේර වෙලා නැත්නම් මහණ වෙලා රහත් වුණා. ඉතින් අපිට මේක නොතේරෙනවා නෙමේ, නමුත් අපි ඒකට තාම අපේ තියෙන තණ්හාව අනුසය ආශ්‍රව මට්ටමේ තියෙන තණ්හාවත් එක්ක මේකෙන් ගැලවෙන්න බැරි ඇයි කියන කාරණය මේ හිතන්ද, මේ තාලපුට කියන ඒ ස්වාමින් වහන්සේ දේශනා කරපු උදාන වාක්‍ය කීපයක් තියෙනවා. ඒකේ තියෙනවා උදාන වාක්‍ය 150 තේර ගාථාවල. ඉතින් ඒ උදාන ගාථා වලින් එක ගාථාවක් තමයි අද මම මාතෘකා කරගත්තේ. ඒ 150ම පුදුමාකාර තමන්ට තමන් උපදෙස් දීගෙන යන හරි ලස්සන ගාථා මාලාවක් තියෙන්නේ. ඉතින් ඒකෙදි තමයි මෙන්න මේ සලායතන වග්ගයට ඇයි මේක ඇතුළත් කරේ කියන කාරණය අපිට තේරෙන්නේ. ඉතින් ඒකෙදි මම මාතෘකා කරගත්තේ පඤ්ඤාය ජෙත්වා විපතානුසාරිතං යෝගේන නිග්ගහය පතේ නිවේසිය. මේ නොමග යන ඉඳුරන් මේ පංචීන්ද්‍රයන් ප්‍රඥායෙන් නැත්තම් මේ විදර්ශනා භාවනාවෙන් යෝගයෙන් නැත්තම් මේ භාවනා කරලා ඒකෙන් ඒ නොමග යන ඉඳුරන් නිග්‍රහ කොට ඒක දමනය කරලා මේ ආයතනවල තියෙන මේ විකාරය පාලනය කරමින් විදර්ශනා වීදි වලින් ඒ මාර්ගයෙන් මේ තියෙන ඉඳුරන්ගේ ඒ නොමග යෑමේ සමුදයත්, ඒ කියන්නේ ඇතිවීමත් නැතිවීමත්, ඒකේ ඇලීම හට ගැනීමත් තේරුම් අරගෙන මාර්ග ප්‍රඥාවෙන් නැත්තම් මේකේ භාවනා කරලා මේ නිවන් දැකීමෙන්ම ඒක සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ දායාද පුත්‍රයෙක් වන්නෙමි කියලා තමයි මේ උදාන වාක්‍ය තියෙන්නේ. ඉතින් ඒ තියෙන්නේ මේ 150 අන්තිම හතරේ තියෙන එක ගාතාවක්. තව ඒ වගේ ගාථා ගොඩාක් තියෙනවා. ඒ ගාථාවල සඳහන් වෙන්නේ මුල ඉඳන්ම එම්බාචිත්තේ දැඩි රැහැනින් ඇඹක බඳනාලද ඇතෙකුසෙයින් භාවනා බලයෙන් මම තා අරමුණෙහි බඳින්නෙමි. මා විසින් සිහියෙන් මනාවට රක්නා ලද්දා වූ මොනාවට වඩනා ලද්දා වූ තෝ සියලු භවයන්හි අනිශ්චිත වන්නේ. ඉතින් ඒකෙදි සඳහන් කරන්න යෙදෙන්නේ ඒ තාලපුට කියන ස්වාමීන් වහන්සේ කොච්චර තමන්ගේ හිත දෙවෙනියෙක් වශයෙන් දැකලා නැත්තම් යා හතුරෙක් වශයෙන් දැකලා එම්බාචිත්තේ කියලා ආමන්ත්‍රණය දීමේ. ඒ කියන්නේ තමන්ට තමන් ආමන්ත්‍රණය කරගන්නවා. ඒ ආමන්ත්‍රණය කරන්නේ තනිකර මාරපාක්ෂික පුද්ගලයෙක් වශයෙන් සලකලා එයා කියන රඟපෑමට රඟපෑන් නැතුව එයාව පාලනය කිරීමක් ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. මෙතන තමා සලායතන වග්ගයට මේක ඇතුළත් වෙන්නේ ඇයි කියන කාරණේ. ඉතින් ඒකෙදි තමයි කියන්නේ මේ ඉඳුරන් මේ නොමග යන ඉඳුරන් ප්‍රඥාවෙන් සිඳ යෝගයෙන් නිග්‍රහ කොට ඒ කියන්නේ අපි මේක සම්බන්ධ කරොත් අපේ ජීවිතේට, නැත්නම් ආධුනික යෝගාවචරීන්ට, මේ අපි භාවනා කරගෙන යද්දී, සක්මන් කරද්දී, පරියංග කරද්දී අපි හැමදාම මතක් කරනවා. අපේ හිත පිට යනවා. ඒක අපි කියලත් නෙමෙයි, ඒ පිට යන හිතට වෛර කරොත් තවත් පිට යනවා. මගේ හිත භාවනාවේදී පිට යනවා, ඒක එක අරමුණ වලට යනවා කියලා තරහ ගත්තොත් තවත් යනවා. ඉතින් මේකෙදි තමයි කරුණාව මෛත්‍රිය උප්පරිම අවශ්‍ය තැන. මේ අනුන්ට කරුණාව මෛත්‍රිය දක්වනවා එකට වඩා තමන්ගේ හිතට තමන් කරුණාව මෛත්‍රිය දක්වලා සක්මනේ යද්දි, වැලි පෑගෙද්දි, ගල් පෑගෙද්දි පියවර හතරක්, තුනක්, හතරක් යදි හිත පිට යනවා දන්නෙත් නැහැ. තමන් තමන්ගේ හිතට කරුණාව මෛත්‍රිය තියෙනවා නම් ඒ ගැන තරහ ගන්නේ නැතුව තමන්ගේ හිත ගැනම කරුණාවෙන් මෛත්‍රියෙන් අහපව් තමන්ට පුළුවන් නම් මේ මූල කර්මස්ථානයට, නැත්නම් තමන්ගේ කයේ දැනෙන ප්‍රකට වෙන දැනීමකට ගණ්ඩ ඒ තරම් කරුණාවක් මෛත්‍රියක් මේ ලෝකේ නැහැ. ඒකේ මුළු ලෝකෙම කරුණාව මෛත්‍රිය දක්වා වගේ තමයි තමන්ට පුළුවන් වෙන්න ඕනේ. තමන් හිත පිට ගිය කාරණේ තේරුම් අරගෙන ඒ ඉන්නේ සද්දකද, රූපයකද, සිතුවිල්ලකද කියලා දැක්රගෙන එතනින් හිමීට නැවත මූල කර්මස්ථානයේ දිහා බලපුවාම අහපව් හිමීට අපිට ගන්න පුළුවන් මූල කර්මස්ථානයට. ඒකට දඟලන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එතන ගණන් ගන්න නැතුව ඉඳලත් බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ හිත පිට ගියා, හරි, අහපව් මෙන්න මූල කර්මස්ථාන කියලා එයාට පෙන්වලා දෙන්න ඕනේ. එතකොට එයා හිමීට අර ගෙදර එනවා වගේ, තමන්ගේ ළමයේ කකිකරුව කොහේ හරි ගිහිල්ලා අහපව් ගෙදර එනවා වගේ. ඒ ළමයාට අපි බැනලා වැඩක් නැහැනේ. ආපෝ ගත්තට පස්සේ හොඳට සලකන්න ඕනේ. අන්න ඒ වගේ මූල කර්මස්ථානට ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ පිට යෑම මේ ඉන්ද්‍රියන් පහටම අයටම යනවා. ඇහැට යනවා, කනට යනවා, සද්දට වලට යනවා, රූප වලට යනවා, අපි කයේ තියන් ඉන්නේ රස වලට යනවා, ආහාරයක් ගනිද්දී ওই පහටම යනවා. ඒ වගේම මනසට, වැඩිපුර මනසට යනවා. මනසට ගියාට පස්සේ භාවනා කරන්න ගත්තට පස්සේ පහු ගියේ ඇතුළත ඉඳා බැහැපු මොනවාදෝ මතකයන් වලට ගියාට පස්සේ හරි අමාරුයි ගන්න. ඉතින් එතකොට දැනගන්න ඕනේ මේ මානසයේ ඉන්නේ මම. දැන් ඉන්න ඕනේ මූල කර්මස්ථානයේ. එතෙන්ට අහපෝ ගන්න ඕනේ. ඒ ගැනීම සඳහා දෙවැන්නේක් තුන්වැන්නේක් සම්බන්ධ නැහැ. නැත්නම් අපිට හිතට ආපු රූපයක්, හිතට ආපු තරහ ආපු පුද්ගලයා අයිති නැහැ. අපේම තියෙන තණ්හාව අවිද්‍යාව විතරයි. අපි ඒකට කොච්චර ඇලුම් කරනවද අපිට එන්න බෑ මූල කර්මස්ථානයේ. අපි කොච්චර අන්ධ භූතද, නැත්නම් අපි හිත පිට ගියා කියලා දන්නේ නැද්ද අපිට එන්න බෑ. ඒ හිත පිට ගියත් අපි ඒක දැනගත්තත් ඒකට කොච්චර බැඳීමක් තියෙනවද, තණ්හාවක් තියෙනවද, අපිට ආයේ මූල කර්මස්ථානෙට එන්න අපහසුයි. අපි මේ භාවනා කරනවා කියලා දැනගන්න ඕන මෙන්න මේ ඉන්ද්‍රියම් පහට වේගෙන් යනවා. ඒ වේගෙන් ගිහිල්ලා අපි යම් යම් තැන්වල ඇලෙනවා. මෙන්න මේක, මෙන්න මේ ඇලෙන තැන මේ තමයි මෙන්න මේ තණ්හාව අවිද්‍යාව තියෙන්නේ කියලා දැනගන්න තමයි අපි මේ භාවනාව කරනවායි කියලා අපි නැත්තම් අපි තියෙන මේ මාර්ගය යනවායි කියලා දැනගත යුතු එකම දේ. ඉතින් භාවනාවේ දියුණුව කියන්නේ හිත පිට යනවා තමයි. ඉස්සර තරම් අපි ඇලිලා ඉන්නේ නැහැ. ඉස්සර තවන් අන්ධ භූතව ඉන්නේ නැහැ. අර ඉඳුරන් වලින් එන අරමුණු වලට රඟපාණ්ඩ යන්නේ නැහැ. අපි නැවතත් මූල කර්මස්ථානයට එනවා. ඒ වගේම තමයි පරියංක භාවනාවෙත් ආනාපානේ තියෙනවා නම්, නැත්නම් පිම්බීම හැකිලිම තියෙනවා නම්, නැත්නම් කයේ මොනවා හරි දැනීමක් තියෙනවා නම් ඒ දැනීම ඉන්නවා. අර ඉඳුරන් පහට වේගයෙන් යනවා. ගියාට අපි දැනගන්නවා නම්, ඒ දැනගත්තට පස්සේ ඒකේ ඇලිලා ඉන්න ගතිය අඩුයි නම්, ඒ වගේම ඒකේ තියෙන මත් වෙලා ඉන්න ගතිය අඩුයි නම් අපි ආයෙ නැවතත් මූල කර්මස්ථානට එනවා නම්, අන්න ඒ කාරණේ තමයි මේ ඉඳුරන් පහේ මේ තාලපුට ස්වාමීන් වහන්සේ කියනවා වගේ නොමග යන්නා වූ ඉඳුරන් ප්‍රඥාවෙන් සිඳ යෝග කිරීමෙන් නිග්‍රහ කොට තමන්ගේ හිත දමණය කර විදර්ශනා වීදි වලින් නැත්නම් විදර්ශනාවෙන් මේ තියෙන ආයතන වලට යෑමත්, ඒ ආයතන වලින් අරමුණු හට ගැනීමත්, ඒකේ නැතිවීමත්, ඒකේ තියෙන මේ පැවැත්මත් දැනගෙන මේක විදර්ශනා කරලා නිවන් දැකීමේ හැකියාව එන්නේ. අන්න එතනින් තමයි තමන්ට පුළුවන් තේරුම් ගන්න කොච්චර මේ කියන අරමුණු වලට අපි ඇලෙනවද කියලා. කොච්චර අපේ තණ්හාවක් අපේ හිත තුළ වැඩ කරනවද කියලා තේරෙන්නේ මෙන්න මේ හිත පිට යන වාරයක් පාසා අපිට තේරෙන්න ගන්නවා. ඒකකින්ද මේ හිත පිට යනවායි කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විදර්ශනාවට හරව ගන්න පුළුවන්. අපිට මොන අරමුණාවත් විදර්ශනාවට හරව ගන්න පුළුවන්. ඉතින් මේ ආයතන ඔක්කොම මත් වෙලා මේ ආයතන හයම එකක් කියලා හදා ගන්න සක්කාය දිට්ඨියින්ද තමයි අපි මේ කියනවා වගේ එක එක නාට්‍ය බලලා නැත්නම් අපිත් රඟපාලා මේ පුද්ගලයෙක් හදාගෙන අපි මේ ජීවිතයේ රඟ මඩලේ රඟ දක්වන්නේ. ඉතින් ඒ එක එක වෙන් කරලා බලන්න බලන්න අපිට වෙන්නේ රසාඤ්ඤතාවය නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. අපිට සින්දුවක් අහලා ඒ සින්දුවේ කොටස් වශයෙන් මේක ඩ්‍රම් එක, මේක මේ ඕගන් එක, මේක ගිටාර් එක, මේක කටහඬ කියලා සවුන්ඩ් කරන එක්කෙනා මේක බලද්දී යා රස විඳින්නේ නැහැ. සවුන්ඩ් කන්ට්‍රෝල් කරන එක්කෙනා එයාගේ රස විඳීමක් එයාගේ මූණින්වත් පේන්නේ නැහැ. එයා කරන්නේ අර ඒ වොලියුම් කන්ට්‍රෝල් කර කර අර සවුන්ඩ් හදන එක. එයා ඒ සින්දුව රස විඳින්නේ නැහැ. රස විඳින්න බෑ එයාට ඒ කන්ට්‍රෝල් කරන අතරේ. මොකද එයා එකක් 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 ඉන්ස්ට්‍රුමන්ට් නැර එයා ඒක කන්ට්‍රෝල් කරනවා. එතකොට ඒ රසඤ්ඤතාවය නැහැ. හැබැයි බලන් ඉන්න අය මේ ඔක්කොම මේ මිශ්‍ර වෙලා සම්පිණ්ඩණය වෙලා එද්දී ඒ ඒකට මත් වෙන ස්වභාවයේ අර තිරෙන් පිටිපස්සේ සිද්ධේ නෙමේ, තිරෙන් ඒ වේදිකාව බලන් ඉන්න මනුස්සයට හරිය මත් වෙන දෙයක්. නමුත් මේ තිරෙන් පිටිපස්සේ ඉද්දී ඒ පුද්ගලයන්ට ඒක තුළ ඒ රසඤ්ඤතාවයක් අඩුයි. ඒක කන්ට්‍රෝල් කරන, ඒ ලයිට් කන්ට්‍රෝල් කරන එකනට හරි අවධානයෙන් ඉන්නේ කොතෙන්ද ලයිට් එක එන්න ඕනේ, නැත්නම් මියුසික් වල කොහාද කොයි මයික් එකද ඔන් කරන්න ඕන, කොයි ඉන්ස්ට්‍රුමන්ට් එකද වැඩි කරන්න ඕනේ කියන අවධානයෙන් ඉද්දී එයාට ඒක රස විඳින්න බෑ. අන්න ඒ වගේ අපිත් අපේ ඉඳුරන්ගේ කොහරද යන්නේ, මොකද්ද මේ ආපු අරමුණ, ඒක කොයි වෙලාවෙද නැතුව යන්නේ, ඒකට කොච්චර බැඳුනාද, ඒකෙන් ආපහු මූල කර්මස්ථානට එනවාද කියන මේ කාරණා ටික බල බල ඉද්දී ඒ ඒ ජීවිතය තුළ රස විඳීම විරංජනෙ වෙලා යනවා. අර රාගයෙන් විරාගයට එනවා. ඒ විරාගයට එන ඒමත් එක්ක තමයි යෝගාවචර අන්තසරණ වෙන්නේ. මොකද මේ රසඤ්ඤතාවය අඩු වෙන්නේ. මට වෙනද වගේ පොතක් කියවන්න බෑ, හිතෙන්නේ නෑ. වෙනද වගේ වැඩක් කරන්න හිතෙන්නේ නෑ. ඉතින් මේක මේ යෝගාවචරය දන්නේ නැතුව ඒ වටේ ඉන්න පිස්සෙක් පිහාට එට කිව්වට පස්සේ වෙන්නේ මොකද්ද කියනවා, ඒ වටේ ඉන්න අය උඹට පිස්සු කියලා. ඒකින්ද කියනවා මේ තමන්ගේ කමඨං සත්පුරුෂයෙක්ට ඇරෙන්න, තමන්ගේ භාවනා ගුරුවරයෙක්ට ඇරෙන්න කියන්න එපා. මොකද කියන්න එපා කියන්නේ මේක මානසික ප්‍රශ්නයක් කියලා අනික් මිනිස්සු හිතන හින්දා. ඉතින් නමුත් වෙන්නේ යෝගාවචරයට මේ රසඤ්ඤතාවය අඩු වෙලා මේ රඟපාන ලෝකේ ඒ රඟපානයක පේන්න ගත්තට පස්සේ ඒකට මත් වෙන ස්වභාවය අඩුවෙන්ද මේ පුද්ගලයාට ඒකේ තියෙන රසය අඩු වෙලා යනවා. හැබැයි පුද්ගලයාට තේරෙන්නේ මොකද්ද වැරදීමක්, මම භාවනාව ඉදිරියට නම් නෙමෙයි යන්නේ. මොකද්ද එපා වීමක් තියෙන්නේ, කලකිරීමක් තියෙන්නේ. ඒක නම් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා මේ යෝගියටත් තියෙන නිත්‍ය සුඛ ආත්ම කියන සංඥා තුන හින්දා එයා ඇතුලෙන් පැටලෙන. එළියේ මිනිස්සු කියනවා වෙනද වගේ නෙමෙයි, හරි වෙනස්, ඕම ඉන්නපා පිස්සු හැදෙයි කියලා පිට මිනිස්සු කියලා. ඒ ලෝක දෙක තුල ඉන්න යෝගාවචරයා අන්ත අසරණ වෙනවා, කමඨහං සුද්ධ වෙන්නේ නැත්තම්. ඉතින් ඒක සඳහා තමයි ඒ සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නේ. මේ මණ්ඩලය ඇතුළට ඇතුළත් වීම තමයි මේ තාලපුට කියන නාට්‍යකරුවා භාගතුන් වහන්සේගෙන් මේ කාරණේ විමසලා ඒ පරණ තිබ්බ මිත්‍යා දෘෂ්ටියට අඬලා මාව මේකට ඇතුළත් කරගන්න කියලා බගයාපත් වෙ ඉල්ලන. ඊට පස්සේ තමයි මේ සාමණේර වශයෙන් නැත්තම් උපසම්පදා වශයෙන් ඇතුළත් කරගෙන ඒ කරුණු කාරණා කියලා දුන්නාට පස්සේ මට තේරෙනවා මේක හානි වෙලා උදකලා වෙලා කර යුතු දෙයක්. මොකද මේ ඉන්ද්‍රියන් පහට නැත්තම් මේ සලායතන වලට මේ දුවන දිවිල්ල මේ තියෙන අරමුණු ගොඩක් එක්ක ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නැත්නම් සමාජයේ ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ටික ටික පැත්තකට වෙලා පොඩ්ඩක් වෙලාවක් හෝ දවසේ පොඩි කාලයක් හෝ පැත්තකට වෙලා මේ නිස්සද්ද වෙලා ඇස් දෙක වහගෙන නැත්තම් සක්මන් කරමින් නැත්තම් පරියන්ක කරමින් බලන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා ඊයේ දවසේ තුල කොච්චර මම කෑමක් කෑවද, කොච්චර වරද්ද ගත්තද. අද දවසේවත් වරද්ද ගන්න නැතු ඉඳ මෙන්න මේ කරන භාවනාව දවසකට විනාඩි 5ක් හරි මේක කරන එකෙන් තමයි හොඳට තේරෙනවා කොච්චර මම මත් වෙලාද, කොච්චර ද්වේෂයකින්ද, කොච්චර රාගයකින්ද මේ ඉන්ද්‍රියන් පහෙන් එන දේවල් ගන්නෙ, නැත්නම් මේ ආයතන හයෙන් එන දේවල් ගන්නෙ, ඒවා කොච්චර මත් වෙලාද, මං කොච්චර තරහකින්ද ඉන්නේ කියන එක තේරෙන්නේ අර විවේක වෙන්න තමයි ඒක තේරෙන්නේ. ඉතින් ඒක තමයි හුදකලා වෙන්නේ. ඉතින් මේ තාලපුට කියන නාට්‍යකරුවා මහාන වෙලා සම්පූර්ණයෙන් පැත්තකට වෙලා මේ 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 තේර ගාතාවල සඳහන් කරන්නේ මම වනයේට ඇලුනේමි, මුවෙක් වගේ මම වනයේට ඇලුනේමි කියලා කොච්චර වනාන්තරය ගැන අගය කරනවද කියනවා නම් ඒ පුදුම සතුටකින් ඒ වනාන්තරයේ ඉන්නේ. ඒ වගේම ඒ වනාන්තරයේ ඉන්නවා විතරක් නෙමෙයි, ඒ ඉන්න හැම මොහොතකම එම්බා චිත්තේ කියලා මේ හැම ගාථාවකම තමන්ගේ හිතට ලොකු වැටවල් දාගෙන එයාට තමන්ගේම තියෙන අර විඥානයේ තියෙන රඟ දැක්වීමට නිග්‍රහ කර කර නිග්‍රහ කර කර තමයි මේ ගමන අරගෙන යන්නේ. ඉතින් ඒකෙදි තමයි අපිට ගන්න තියෙන දේ තියෙන්නේ මේකෙන් අපිත් රඟපානවා, ඒ වගේම අපි ඇතුළෙත් රඟපෑමට අපි අහු වෙනවා. ඒ විඥානයේ තියෙන කෘත්‍යය අල්ලන්න තමයි මෙන්න මේ අර ඉඳුරම් පහ දමණය කරගෙන නිග්‍රහ කර 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 යන්නේ. ඒකින්ද අද භාවනා ලෝකයේ අපිට හම්බෙන හැම දිනාම උත්සාහ කරන්නේ මේ පරියන්කෙන් මොනවා හරි විස්තරයක් කියලා නිවන් දැක්කයි කියලා අපෙන් හේතු ගන්නකට. ඊයේත් වැඩසටහනේ අම්ම කෙනෙක් කියනවා මම සෝවාන් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ සපුර්දාගාමි වෙලා ඉන්නේ. ඉතින් අම්මගෙන් අහපුවම විස්තරයකට උත්තරයක් දෙන්න බෑ. ඉතින් බුදු කෙනෙක් හම්බුණක් ගලවා ගන්න බැරි. ඒ වගේ අර ඒ පරියන්කේ වෙන සිද්ධිදාමය තුල ඒකෙන් ආලෝකයක් දැක්කා නම් හිතනවා නිවන් දැක්කයි. ඉතින් ඒ එහෙම යෝගාවචර පිරිසක් අතරේ කමටහන් කොහොමද සුද්ධ වෙන්නේ, මේ කරන භාවනාව මේ පැලතවානේ තියෙන මේ මේ වී පැල ටික නෙමෙයි කුඹුර ගිහිල්ලා හිතෙව්වට පස්සේ හැදියංකො. නැත්තම් එදිනෙදා ජීවිතේ වැඩ කරද්දි තමන්ට තරහ යද්දි අන්න එතනදි මේ විපස්සනාව කරගන්න කොහොමද අපි පෙළඹෙන්නේ? නැත්තම් මෙච්චර මේ භාවනා කරනවා කියනවා හොඳයි කියලා තමන්ම කියනවා, වටේ ඉන්න මිනිස්සු මොකද්ද කියන්නේ? මේ ගෑණි භාවනා කරන්න ගත්තට පස්සේ ඊටත් වඩා තරහ යනවා කියලා මිනිස්සයා කියනවා. මිනිස්සයා භාවනා කරන්න ගත්තට පස්සේ කියනවා මේ මිනිස්සයා ඊට වඩා නරක වැඩ කරනවා කියලා අනෙක් මිනිස්සු කියනවා. ඉතින් ඒක අර මලක් පිපුනාම සුවඳ යනවා වගේ තමන් භාවනා කරගෙන මේ තියෙන තමන්ගේ ඉඳුරන් දමනය කරගෙන තමන්ගේ තියෙන කෙලෙස් දමනය කරගෙන යනවා නම් තමන්ට නෙමෙයි පේන්නේ ඉස්සෙල්ලාම වටේ ඉන්න මිනිස්සුන්ට. ඒකින්ද අපි භාවනා කරනවායි කියලා මේ තියෙන යෝනිසෝමනසිකාරය නැත්නම් මේ තියෙන දමනය කිරීම ඒ පරියන්කට විතරක් සීමා කරන එක තමයි අද භාවනා ලෝකේ තියෙන වැරැද්ද. භාවනා කරනවා කියන්නේ ආරණ්‍යයට යන එක, ඉඳගන්න එක. එහෙම නෙමෙයි මේකේ තියෙන්නේ ඉඳුරම් පහ දමනය කරනවායි කියන එක. මේ තියෙන හැම ගාතාවකම එම්බා චitte මොනාවට දැමුණා ඌ සිටියා ඌ තා කාරණ කොටගෙන ඍජු ගති ඇති අස්ව ජානියකු කරණ කොටගෙන අස්දැමියකු සෙයින් මම චිත්තාන් රක්ෂීන් විසින් හැම කල්හිමි සෙවුනලද ඡේම මාර්ගයට පැමිණෙන්න සමත්මි. හැම තැනම කියන්නේ එම්බා චිත්තේ කියලා තමන්ගේ හිතටම තමන් නිග්‍රහ කරගෙන උඹ මාව අරගෙන යනවා මේ ඉඳුරම් පහෙන් ඈතට, මම මේකට යන්න දෙන්නේ නැහැ, මම ගන්නවා මෙතනට. උඹ ඒක කියන්නේ මද කිපුණු ඇතෙක් හෙණ්ඩුවකින් යම්සේ දමනය කරන්නේද ඒ විදිහට මම බෝ දමනය කරනවා කියලා. ඒ හෙණ්ඩුව තමයි යෝනිසෝමනසිකාරය. පොඩි දෙයක් සමන් කරන දේ ඇත්තටම මේ ඉඳුරම් පහෙන් වෙන දේ ඒකේ ඇතිවීම නැතිවීම බලන එක යෝනිසෝමනසිකාරය. ඒ වෙන දේ වෙන හැටියට දකින්න එක යෝනිසෝමනසිකාරය බොහොම පොඩි දෙයක්. හැබැයි ඇතෙක් දමනය කරනවා වගේ තමන්ට පුළුවන් ඒ තමන්ගේ හිත දමනය කරගන්න වෙන මොකවත් නෙමේ. අර එන යන අරමුණු වලට මත් වෙලා කරන ක්‍රියාවලිය තමයි නාස්ත ගන්න පුළුවන්. ඉතින් ඒක පැය 24 න් තියෙන දෙයක්. මොකද මේ ඉඳුරම් පහෙන් ගන්න අරමුණු ගන්නේ භාවනා කරන වෙලාව විතරක් නෙමෙයි. පැය 24 න් මේ අරමුණු අරගෙන කරන රංග දැක්වීමක් තියෙනවා. අපි භාවනා කරනවානේ. භාවනාවල ඉඳගත්තට පස්සේ අපි උත්සාහ කරනවා මේ ඉඳුරම් පහ දමනය කරන්න. භාවනාවල ඉඳගත්තට පස්සේ කොහොමවත් දමනය කරන්න දෙයක් නැහැ. මොකද එක අරමුණක් අරගෙන අපි දිගට යද්දී කොහොමවත් දමනය වෙනවා. ඒක ඉගෙන ගන්න ඕන. ඒකෙන් ඉගෙන ගන්න ගැනීම එදිනදා ජීවිතේට අරන් යන්න ඕන ප්‍රශ්නයක් වුණාම මම කොච්චර කලබල වෙනවද, කොච්චර මම නැට්ට පාග ගන්නවද, මම කොච්චර වෙනදට වඩා කෑ ගහනවද, කොච්චර රාගෙන් මත් වෙලා මං ඇලෙනවද, කොච්චර මෝඩකමක් මම තාමත් ක්‍රියාත්මක වෙනවද කියලා එතන තමන්ගේ හිත කියන දේ අහන්නේ නැතුව තමන්ගේ හිත නම් කියන්නේ රාග දේශ මොහොහෙට තමයි වැඩ කරන්න කියලා. එතන ඒ තමන්ගේ විඥානි කියන එක අහන්න නැතුව අර මේ කියනවා වගේ තාලපුට සාමින් වහන්සේ එම්බා චිත්තය කියලා තමන්ගේ හිතනම නිග්‍රහ කරගෙන ඔබ කියන දේ මං කරන්නේ නැහැ කියලා එවෙලෙම ඒ තියෙන එකට අනිත් පැත්ත කියන්නේ හොඳ පැත්ත නැත්තම් රාගදේශ මොහ අඩු වෙන පැත්ත එවෙලෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒක තමයි තත්ත්ව විපස්සති. නැත්තම් එතන අපි විපස්සනා කරලා අපේ කෙලෙස් ටික ලේපිට කපනවායි කියන්නේ අන්න ඒ කාරණේ. ඉතින් ඒක කරනවායි කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක සඳහා තමයි මේ ඉස්සල්ලාම පැත්තකට ගිහිල්ලා පොඩ්ඩක් මේක පුහුණු වෙන්න කියන්නේ. තමන් හුදකලා වෙලා තමන් නිස්සද්ද වෙලාවත් තෝරාගෙන කට්ටියම නිදාගත්තට පස්සේ භාවනා කරන ගොඩාක් පිරිස් ඉන්නවා. කට්ටියම නැගිටින්න කලින් භාවනා කරන පිරිස් ඉන්නවා. කට්ටියම ගෙදරින් ගියාට පස්සේ වෙලාවක් හම්බුනාම භාවනා කරන පිරිස් ඉන්නවා. නිමාඩුවක් හම්බුනාම ආරණ්‍යයකට ගිහින් භාවනා කරන පිරිස් ඉන්නවා. අන්න ඒ වගේ තමන් විවේකයක් හොයාගෙන මේ මේ පුහුණුව කරන්න ඕනේ. වැඩි අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ පවා එක වෙලාවකට ගොඩාක් අවස්ථාවලදී සති දෙකක් පමණ කාලයක් අඩ මසක් යනවා කැලේට. කැලේට ගිහලා තනියමම ඉන්නවා. සමහරවිට පාලි යත උපස්ථාන කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. මේ තනියම ඒ එච්චර බුදු කෙනෙක් එච්චර ආදර්ශයක් දීලා තියෙනවා නම් අපි කරන්න ඕනේ ඒ වගේ අපිට ලදයන් මොහොතක අපි විවේක වෙලා මෙන්න මේ ආයතනයන්ගේ තියෙන දුර්වලතාවය නැත්තම් නොමග යන ගතිය අපි විපස්සනා කරන්න ඕනේ. ඒක කලින් සිද්ධියක් හෝ වෙන්නත් පුළුවන්. අපිට ඒක තේරෙන්නේ භවනා කරන්න ගත්තට පස්සේ. අනාගතයේ වෙන දෙයක් අපිට පාලනය කරගන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ මේක තේරුම් ගත්තොත්. ඉතින් ඒ හැම තැනකටම මේ හැම දෙයකම තියෙන්නේ මේ උදකලා වීම, පැත්තකට වීම, පැත්තකට වෙලා යෝනිසමනසිකාරය කිරීම. ඉතින් අද වෙලා තියෙන්නේ අපිට උදකලා වෙන්නවත් හිතෙන්නේ නැහැ. ඒකට බයයි. පුදුම බයක් තියෙන සහ ඒකට තියෙන පුදුමාකාර ද්වේෂයක්. ඉතින් ඒ හුදකලාව මේ හැම සූත්‍රයකම අගය කරලා තියෙනවා. ඒ වගේම මේ යෝනිසමනසිකාරය හැම සූත්‍රයකම අගය කරලා තියෙනවා. එච්චරයි අපිට කරන් තියෙන එකින්ද තමයි සේක සූත්‍රයේ 1 2 කියන කාරණේදී තියෙන්නේ. මේ මාර්ගයට බැස්සනම් ඒ සෝවාන් තැන ඉඳන් රහත් වෙනකම් කරන් තියෙන කරුණු දෙකයි. එකක් මේ යෝනිසමනසිකාරය. මේ ආයතනවල නැත්නම් මේ දුරන්වල මේ අරමුණු වල ඇති නැතිවීම හොඳට බලාගෙන ඒක ඇත්තටම සිදුවෙන ආකාරය බලාගෙන ඒකට මුකුත් නොකර ඒකට නම්පට බඳින්න නැතුව ඒ සිදුවෙන දේ යථාභූත ඥාන දත්ත නැත්නම් ඉසි ඇත්තටම සිදුවෙන දේ බලාගෙන ඉන්නේ. දෙවැනි කාරණේ තමයි එහෙම කරන පිරිසක් එක්ක ඇසුරු කරන එක. ඒක ඒ තරම්ම ගැඹුරුයි සහ ඒ තරම්ම වටිනාකමක් දීලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂ සංසේවනයයි යෝනිසෝමනසිකාරයයි. මේ ඒක තමයි අවසාන වෙනකන් ඒ කාරණාවේ සඳහන් කරන්නට යෙදෙන්නේ මේ මොකද්ද කියලා. ඉතින් අපිටත් මේ තාලපුට සූත්‍රෙන් ගන්න තියෙන්නේ මොන රංගපෑමක්ද අපේ තුල තියෙන්නේ කියලා. ඉතින් මේ තේර ගාථාවල හැම තැනකම මතන් ගැනීම ඉඳන්ම ඒ වගේ අදහසක් තමයි. කවරදා නම් මම ගිරි කඳුරු වල එකලාව තෘෂ්ණා රහිතව වෙසෙන්ද දේවල භවයේ අනිත්‍ය විසින් විදර්ශනා කෙරෙන්නේම්ද මාගේ ඒ මේ පරිවර්තකය කවරදානම් මුදුන්පත් වන්නේද කියලා තමයි පටන් ගන්නෙ. අපි වගේම ඒ සාමින් වහන්සේත් නැත්නම් ඒ තාලපුට කියන ඒ පුද්ගලයාත් පුළුවන් තරම් උත්සාහ කරන්නේ කවද්ද මං මේ කැලේකට ගිහිල්ලා තනියම ඉන්නේ, කවද්ද මං මේ අනිත්‍ය තේරුම් ගන්නෙ, කවද්ද මං කෙලෙස් රහිත භවයකට පරිවර්තනය වෙන්නේ, කවරදානම් මම දින්න පටදරව කියන්නේ මේ කොහොමද සිවුරක් පැවිදිව කහවත් ඇතිව මමත්වය නැතිව ආසා රහිතව රාගයත් දේශයත් ඉතේම මෝහයත් නසා මහ වනගත සුවසේ වෙසෙන්ද කියලා තමයි හිතෙන්නේ. නමුත් අපිටත් මේක තේරෙනවා මේ රංගපෑම මොන බොරුවක්ද, අපිත් කොච්චර රඟපානවද කියලා. නමුත් අපිට කවද්ද හිතෙන්නේ මේ කැලේකට ගිහිල්ලා නැත්තම් මේක විවේක වෙලා නැත්තම් මේක හුදකලා වෙලාවක් හොයාගෙන කොහොමද මේ රාග දේශ රහිතව ඉන්නේ කියන එක අපිට කවද්ද හිතෙන්නේ? ඒකට උත්සාහ කරන්නේ කවද්ද කියන කාරණේ මේකෙදි තේරෙනවා. මේ සූත්‍රයේ විතරක් බලලා වැඩක් නැහැ. සූත්‍රයේ තියෙනවා නාට්‍ය කරන අය අපාය යනවා, මේ සාමිනාගේ මේ පුද්ගලයා ඒක තේරුම් ගන්න රහත් උනා කියලා. නමුත් අපිට වැදගත් වෙන්නේ රහත් වෙච්ච පුද්ගලයාගේ ගමන් මාර්ගය හරීම වැදගත් අපේ ගමනට. අපි වගේම පුද්ගලයා තමයි මේ ගමනේ ගිහින් තියෙන්නේ. ඉතින් අපිටත් ඒකින්ද ඒ ගමනේ යන්න බැරිකම නෙමෙයි. අපිට තියෙන තාම අර මත්ත්‍ය ස්වභාවය අපේ තියෙන රඟපෑම් වලට, අපේ වටේ ඉන්න රඟපාන රඟපෑමට. අන්නේ මත්වීම අපි මෝහයෙන් අරගෙන තියෙනවා. අපි යුතුකම් ටික ඉස්සර කරන්න එපා. අපි යුතුකම් ටික ඉටු කරලා එන්න ඕනේ. ඉතින් සංසාරේ යුතුකම් ඉටු කරපු හින්දා තමයි සංසාරේ දිගට දිගට යන්නේ. නැත්තම් අපේ වගකීමක් තියෙනවා. නැත්තම් මගේ කියලා මේ වංචනිකව ඒ යුතුකම් කියලා ගන්නේ තමන්ගේම තියෙන තණ්හාව කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අද ගොඩාක් අම්මලා තාත්තලා කියන කතාවක් තමයි ළමයින්ගේ තියෙන යුතුකම් කියලා. ළමයින්ගේ යුතුකමුත් ඉටු කරලා ඉවරයි. දැන් ළමයින්ගේ ළමයි බලන එක යුතුකමක් කරගෙන උන් කවදා හරි බඳිනකන් ඉන්නවා. ඉතින් එතකොට අවුරුදු 80 පැනලා අර යුතුකම්ම කරලා ගල අපායට යනවා. අර හදපු ළමයෙක් එකෙක්වත් තුන්ට යුතුකම් ඉත්තේ කරන්නේ නැහැ, ගානකුත් නැහැ. ඉතින් මේ රංගපෑමේ අහුවෙන්නේ තමන්ගේම විඥානයේ රංගපෑමට මිසක් එළියට නෙමෙයි. තමන්ගෙම තියෙන මේ තණ්හාව අර ඒ හොඳකමේ තියෙන බලපෑමත් මේකට තියෙනවා. හොඳයි කියන හිතෙන ඒවත් අපිව සංසාරේ නවත්තනවා. ඉතින් ඒකින්ද ඒ තියෙන දේවල් වලට අහුවෙලා අර යුතුකම් කීකිය නැත්තම් අපේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරලා එන්න ඕනේ කීකිය අපි මේක මගහරින ස්වභාවය අපිට තමන්ට තේරෙන්නේ නැහැ. ඒක මේ තමන්ගෙම තියෙන තණ්හාවකට මේ අහුවෙලා ඉන්නේ කියලා. ඒක පෙන්නලා දෙන්නත් බෑ ඔබ වහන්සේලාට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඇත්ත තමයි ඉතින්. ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් ඉතින් කවද්ද මේවා ඉවර කරන්නේ කියලා අහුවොත් ඒකට උත්තරයක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ අපි මේ පුළුවන් තරමින් අපි කොච්චර අහුවෙලාද ඉන්නේ. අපි කොච්චර රඟපානවද? අපි කොච්චර මේ දේවල් වලට මත් වෙලාද ඉන්නේ කියන එක තේරුම් අරගෙන ඒ චිත්තය ඒ තමන්ගේ හිත කියනවා නම් මේකටම ඵලයන් කියලා උට කියා ගන්න ඕනේ. ඔබ යන්නේ වැරදි මාර්ගෙක. උඹට ඕක යන්න දෙන්නෙම නැහැ කියලා අපි පොඩ්ඩක් එයාට විරුද්ධව කටයුතු කරන්න ගියොත් මේක හොයා ගන්න පුළුවන් මේ විඥානයේ දෙපිටි කාටු ගතිය. ඒක අල්ලන්න හරි අමාරුයි. ඒක එදිනදා ජීවිතයේදී තමයි හොඳටම තේරෙන අවස්ථාව. ඒකට ඒ අවස්ථාවේදී විපස්සනාවක් කරන්න පහසුකම සලසා දෙන්නේ අන්න අර මූලිකව අපි කරන සක්මන පරියන්කේ. ඒකෙන් තමයි අපි පුරුදු වෙන්නේ මූල කර්මස්ථානේ තියෙනවා හිත අරගෙන යනවා එක පාරට පිටට ආයතන වලට. අපි නැවතත් අරගෙන ආය මූල කර්මස්ථානේ තියෙනවා. මේක පුරුදු කරන්න තමයි තේරෙන්නේ මූල කර්මස්ථානයෙන් කොච්චර ඈතට වේගෙන් යනවද ඒ වගේම ගිහිල්ලා ඇලිලා ඉන්නවද කියලා. ඒක තමයි අර කිංසුකෝපම සූත්‍රයේ උදාහරණයකට තියෙන්නේ. මේ නගරයේ ඒ රාජ්‍යයේ දොරටු හයක් තියෙනවා. දොරටු හයෙන් පුරෝහිතයි යෝධයයි බොහොම වේගෙන් ඇතුළු වෙනවා. ඒ රජුරුව හම්බෙන්නේ නැහැ. ආයතන හයෙන්ම බොහොම වේගෙන් ඇතුළු වෙනවා. ඒ ආයතනයේ මුරකාරයා හොඳටම හොඳයි දන්නවා මේ ඉන්නේ පුරෝහිතයි යෝධයයි කියලා. ඒ ආයතනයේ මුරකාරයා පුදුමාකාර විදිහට උදව් කරනවා මේ යෝධයටයි පුරෝහිතටයි ගිහිල්ලා රජුරුව හම්බෙන්නේ. මොකද රජුරුව රට විනාශ කරන හින්දා. හැබැයි මේ මුරකාරයා එන හතුරෝ දන්නවා. එයාට ඒක අයිති නෑ. හතුරු එසෙන් නෙමෙයි එන්නේ ඇතුළට ඇතුල් වෙද්දි දන්නවා එයා. නමුත් මෙයා මුරකාරයා දන්නවා හොඳටම මේ ඉන්නේ පුරෝහිතයි යෝධයයි කියලා. මේ දෙන්න ආවොත් මේ ඉන්න මේ ප්‍රාන්තයේ රජුරුවන්ට මේ ටික කියලා දීලා රටවැසියන්ට හොඳ සේවයක් කරන්න රජුරුව අභිෂේක කරනවා කියලා දන්නවා. ඉතින් මේ රජුරුවයි මේ ප්‍රධාන රජුරුවෙකු පුරෝහිතයි යෝධයයි දොරටු හයෙන් යන්න උත්සාහ කරනවා අමාරු. කොහොම හරි ගිහිල්ලා රජුරුව හම්බුනහම රජුරුව සම්පූර්ණ බීල මත් වෙලා ඉන්නේ. රාගයෙන් මත් වෙලා ඉන්නේ. සල්ලාලියත් එක්ක බොනවා. ඒ වගේම මැර කල්ලියත් එක්ක ඉන්නවා දේශයෙන් ඉන්නේ. ආවද මරන්න කියලා ප්ලෑන් කර කර ඉන්නේ. ඉතින් මේ රාගදේශ මොහොලින් මත් වෙලා ඉද්දි පුරෝහිත ගිහිල්ලා පණිවිඩය කියද්දි අහන්නේ නැහැ. ඊට පස්සේ තුන් පාරක් කියනවා අහන්නේ නැහැ. ඊට පස්සේ යෝධයා බෙල්ලෙන් අල්ලලා දෙකක් ගැහුවට පස්සේ තමයි රජුරවන්ට මත් වෙච්ච ගතිය ස්වභාවය නැති වෙලා අර සල්ලාලියෝ ඈතට ගිහිල්ලා පුරෝහිත කියනවා මේවා කරන වැඩේ වැරදි කියලා කිව්වට පස්සේ යාට ඒක තේරිලා නැවත රාජ්‍ය හරියට කරන්නේ. ඉතින් මේක තමයි උපමාව දෙන්නේ හරි ලස්සනයි. මේ දොරටු හය තමයි මේ තාප්පයකින් වට කරපු මේ නගරයේ දොරටු හය තමයි ආයතන හය. මේ ආයතන හයෙන් බොහොම වේගින් පුරෝහිතයි යෝධයයි ඇතුල් වෙනවා. මේ ආයතන හයේ දොරටු හයේ ඉන්න දොරටු පාලකයා තමයි මුරකාරයා තමයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේව හැදතෝ ගියා අපිට.
හරි. මේකට දුරකථන ඇමතුම් එනවා. කටුණුත් මම නැවත කියන්නම්. ඉතින් ඒ යෝධයයි පුරෝහිතයි ඒ කියන්නේ මේ දොරටු හයේ ඉන්න මුරකාරයා තමයි සතිය. එයා දන්නවා මේ එන්නේ යෝධයා මේ පුරෝහිත කියලා. ඒ එන යෝධයයි පුරෝහිතයි තමයි යෝධයා තමයි සමතේ පුරෝහිත තමයි විදර්ශනාව. ඒතකොට යෝධයාතේ තමයි තියෙන්නේ අරමුණක් මෙනෙහි කරනවා නැත්නම් අර රජුරන්ගේ බෙල්ලෙන් අල්ලලා ගහනවා වගේ අරමුණක් අරගෙන නැවත නැවත මෙනෙහි කරන තමයි අපි අර මත් වෙච්ච නීවරණ ටික ඈතට යන්නේ. ඒ මත් වෙච්ච නීවරණ ටික ඈතට ගියාට පස්සේ තමයි පුරෝහිතගේ අතේ තමයි පණිවිඩය තියෙන්නේ. පුරෝහිත තමයි කියන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රඥාව කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ අපි මේ අරමුණක් අල්ලගෙන දැඟලුවට ඕක තව ටිකකින් යනවා. ඕක ඇති නැති වෙන දෙයක් කියන කාරණය උගන්වන්නේ පුරෝහිත. ඉතින් ඒක තමා මේ ආයතන හයට එහෙම වේගෙන් යනවයි කියන්නේ. අර ඒ දොරටු හයෙන් වේගෙන් ඇතුල් වෙනවයි කියන්නේ. ඇසෙන් ඇතුල් වෙලා කියනවා මේ ඇසෙන් එන අරමුණ මේ ඇවිල්ලා යනවා, බය වෙන්න එපා, පොඩ්ඩක් බලාගෙන ඉන්න කියන කාරණේ තියෙන්න ඕනේ යෝධය පුරෝහිතය දෙන්නම ඉන්න. එතකොට කණෙන් එන සද්දේ හොඳට ඒක අරමුණට අක් ගාලා තේරුම් ගන්න ඕනේ. මූල කර්මස්ථානේ හිටිය සද්දෙකට හිත ගියා, හොඳට බලාගෙන ඉඳි සද්ද නැති වෙලා යනවා, ආයෙත් මූල කර්මස්ථානට එනවා. අන්න ඒ වගේ මෙන්න මේ කෘත්‍ය, මේ ආයතන හය කෘත්‍ය හරි ලස්සනට ඒ උපමාවෙන් සඳහන් කරනවා. එතකොට ඒ රජ්ජුරුව වටේ ඉන්න සල්ලාලියෝ වෛශ්‍යාවෝ ඒ මැරකල්ලිය තමයි අපේ නීවරණ කාමච්ඡන්දි ව්‍යාපාද තීන මිද්ධ කියන දේවල්. ඉතින් ඒ ටික අයින් වුණාට පස්සේ මේ ආයතන හයෙන් වේගෙන් යන එකට තව බලපෑමක් තියෙනවා. අපි අනුසය ආශ්‍රව අපි කොච්චර හිතන් හිටියත් මොකද්දෝ බලපෑමකට අපි ඇදගෙන යනවා. එතකොට මොකද්ද පොටෙන්ෂල් එකක්, මොකද්ද විභවයක් යට තියෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒක සංසාරේ පුරුදු කරපු පුරුදු ඇබ්බැහි. අන්න ඒ ඇබ්බැහි එකපාරට නැති වෙන්නේ. ඒක නැතුව යනකම් කරගෙන යන්න තියෙන්නේ මේ දේම නිතර නිතර කර 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 යද්දී අර ඇබ්බැහි චූට 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 ගෙවිලා මේක ඇබ්බැහියක් කියලා තේරුම් ගන්න මේ අනුසය ආශ්‍රව දැක්කේ නැත්තම් දන්නේ නැත්තම් ඒක ශ්‍රේය කරන්න බෑ කියනවා. අන්නේක ශ්‍රේය කරන්න තමයි මේ ආයතන හයේ මත් වෙන ස්වභාවය අඩු වෙලා, නීවරණෝට යට වෙන ස්වභාවය අඩු වෙලා මේ අනුසය ආශ්‍රව කියලා දෙයක් අපිව මොකද්දෝ ඩ්‍රයිව් එකක් අපිව කොහාටද ඇදගෙන යන ගතියක් ඇතුළත තියෙනවා. ඒක බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මොකද්දෝ විභව ශක්තියක් තියෙනවා. ඒක නැතුව යනකම් මේ විදිහටම සීලය රැකගෙන අපිට තියෙන උත්තරේ සීලය විතරයි. මොකද එකපාරට එනවා මේ දේ කරපන් කියලා. මේ සාමිනවංශය කියනා වගේ එම්බා චිත්තේ උඹ කියන දේ මං කරන්නේ නැහැ, මම බෝ පාලනය කරනවා වගේ අපිත් අර සීලය මුලට තියාගෙන ඒ ක්‍රියා නොකර සිටීමෙන්, නරක දේවල් ක්‍රියා නොකර සිටීමෙන් අපිට පුළුවන් වෙනවා අපේ හිත පාලනය කරන්න, හිත දමනය කරගන්න. ඉතින් ඒ ටික තමයි මේ 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 සූත්‍රේ පුරාවටම ඒ සඳහන් වෙන්නේ. මේ මේ තේර ගාථාවල 150ක් තියෙනවා. මේකෙන් මම එක ගාථාවයි තෝරගත්තේ. ඒකෙත් තියෙන්නේ හරි ලස්සනට මේ ඉන්ද්‍රයන් පාලනය කරගනි. ඉතින් අන්න ඒ විදිහට මේ තාලපුට මේ ස්වාමින් වහන්සේ කොච්චර මහන්සියක් ගන්න ඇද්ද මේ කැලේකට ගිහිල්ලා මේ රහත් වෙනකම්ම මේ තමන්ගේ හිතටම අවලාද කර කර නිග්‍රහ කර කර මේ ගිය ගමන. ඉතින් අපිට ගන්න තියෙන්නේ මේ තාලපුට ඒ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්ගෙන් රහතන් නම් වහන්සේලා නමකගෙන් නමක් වුණා, අඤ්‍යතරෙක් වුණා. ඉතින් අපිටත් ඒ ගමනේ තියෙන ආදර්ශ තමයි තමන්ගේ හිතට නිග්‍රහ කර කර නිග්‍රහ කර කර එයා ඇදගෙන යන මේ රඟ දැක්වීමේ ගියොත් අපායට යන්නේ. ඒකෙන් ද අපි ඒ රඟපෑමට අහු වෙන්නේ නැතුව එයාට පොඩ්ඩක් දෙවැන්නෙක් වශයෙන් පරතෝ සංකල්පයෙන් එයා දිහා වෙනම හැකින් බලලා අපි උත්සාහ කරමු මෙයා කොහෙද ඇදන් යන්නේ, මේකට මොකද්ද මගේ තියෙන යට කොස්ස, ඒක කොහොමද අපි ඒකට විරුද්ධව කටයුතු කරගෙන යෝනිසෝ මනසිකාරයත් එක්ක යන්නේ කියන එක තේරුම් ගන්න, ඒ විදිහට ගමන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනා වේවා කියලා ධර්ම දේශනාව අවසන් කර.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේපත් මේ දවසල පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මේ රඟපෑම මොකක්ද කියලා මම හිතේ හිටියා සතියක් විතර දැන කොවිඩ් හැදිලා වගේ ස්වාමීන් වහන්ස මේ ගොඩක් අමාරුලා හිටියේ. නමුත් අර පරියන්කේ ගැහුවට පස්සේ පැයක් විතර පොඩි ඉමුනිටි එකක් එනවා, පැය 3ක් විතර නැගිටලා ඉන්න පුළුවන්, ආයි යනවා. ඔව් ඔහොම තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් අර ප්‍රැක්ටිස් එක කරපු විදිහට ඒකට පින්දි දී ඉන්නවා, එන දෙයට දේශ නොකර.
අනිවාර්ය මාත්මේ ඉන්නේ හුරුළුව මොකෙක්වත් නෑ, අලි විතරයි ඉන්නේ. අතපය ගෑලි යනවා. ඉතින් කියන්න කවුරුකුත් නෑ, ඔය කටවාරින් ඉන්න වෙලා තියෙන්නේ. ඒක ඉන්න අලියට කියන්නේ නෑ මේ තුවාල වුණා, උණ ගැවුණා, ඒක ලෙඩේ ඇඹරිලා යනවා කියන්න එක්කනේ නැතු. ඉතින් එතකොට තේරෙනවා ඔච්චර අමාරුවකින්ද යන්න ඇත්තේ මේ තාලපුට තාමින්නවා.
සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතක් හා ධර්මදේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. අද දිනේත් ගරුණීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. එම ධර්ම දේශනාව උපයෝගි කරගත්තේ සංයුත්ත නිකායේ සලායතන වග්ගේන ගාබිණී වග්ගේ එන ආයතන පිළිබඳ සඳහන් වන සූත්‍රයක්. එය තාලපුත්‍ර සූත්‍රය වශයෙන් සඳහන් කරනවා. මේ ධර්ම දේශනාවට පාදක වුණේ රජගහනුවර හිටපු තාලපුත්‍ර නම් අපි දැන් කාල වචන කියනවා. ඉතින් දඬුවෙක් වගේ කියලා රඟපාන කෙනෙක්, නාට්‍යකාරයෙක්. මෙයා කරන්නේ මිනිස්සුව සන්තෝෂ කරලා මුදල් උපයන එක. ඉතින් එක දවසක් මේ බුදුන් වහන්සේ එයාගේ පොඩි මනසේ යම් අදහසක් තිබුණා. මෙහෙම කට්ටියව සන්තෝෂ කිරීම තුළින් පහස කියන දිව්‍ය ලෝකයට යනවායි කියලා. ඉතින් එයා බුදුරහන්සේ මේ රජගහනුවර වාසය කරන කාලයේ බුදුරහන්සේ බැහැ දකිට ගිහිල්ලා මේ ප්‍රශ්නය අහනවා. බුදුරහන්සේට පිළිතුරු දීමේ 3 වරක් පිළිතුරු දීමේ වැළකී සිටිනවා. නමුත් අවසාන වශයෙන් බුදුරහන්සේ පිළිතුරක් දෙනවා. ඒ පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා බුදුරහන්සේ අහනවා, කියනවා, මිනිස්සු උප්පත්තියෙන්ම රාග දේශ මෝහ කියන මේ ධර්මතාව තුළ තමයි තියෙන්නේ. ඉතින් එහෙම රාග ද්වේෂ මෝහ තියෙන අයට මේ වගේ රඟපෑම් කරලා තවත් රාග ද්වේෂ මෝහ වැඩි වෙනවා නම් දිව්‍ය ලෝකේ යාම ගැන කවර කතාද? එහෙනම් වෙන්න ඕනි, පහස කියන නිරයක් තියෙනවා නම් ඒකට තමයි යන්න ඕනි කියලා එහෙම කියලා එහෙම පිළිතුරු ලැබුණා. ඔහු අඬනවා බුදුරහන්සේ ඒට හේතුවත් අහලා කොහොමද මේකේ ගැලවෙද්දි කියලා. ඊට පස්සේ ඉතින් යාව මහාන කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම මහාන වෙලා තමන්ගේ ප්‍රතිපදාව සිද්ධ කරලා රහත් වෙලා කියන මේ උදාන වාක්‍ය තමයි අද ධර්ම දේශනාව පාදක වුණේ. ඉතින් එහිදී මේක මොකද සලායතන වගේ යන කියන එක ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මොකද මේ අප ස්වභාවිකවම මේ පංච අපි මේ ඉන්ද්‍රයන් තුළින් තමයි අපි මේ ට්‍රයිල් කරන්නේ. ඉතින් ඒව දමනය කරන්න නැතුව අපිට ගැලවීමක් නැහැ. ඉතින් අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන කාරණාවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ සඳහා තමයි අපි මේ පුහුණුවක් සිද්ධ කරන්නේ, සක්මනක් පරියන්කයක් ගහලා මේකට බැස ගන්න ඕනේ. ඉතින් මූලික අවස්ථාවේදී මේක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ සඳහා ඉතින් නිවාඩුවක්, විවේකයක්, ගෙදර කට්ටිය නැති වෙලාවක වගේ ඉතින් චුට්ට චුට්ට මේක පටන් ගන්න පුළුවන්. එහෙම පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙම යනකොටත් අපිට බාධා එන්න පුළුවන්. අපේ මේ සංසාරික බැහැවීම් පුරුදු මතු වෙලා තමගේ ප්‍රතිපදාව අත්තර දාන්න පුළුවන්. මේ වැරදීමක් විදිහට දකින්නත් පුළුවන්. ඒක එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ මේ වගේ ධර්ම දේශනාවට සමත් දීලා තමගේ ගැටලු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා එම ගැටලු විසඳාගෙන මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ධර්ම දේශනාව නැවතත් සූම් සමාවෙන්න නිස්සරණ වාදී වෙබ්සයිට් එක මික්සෙල්ලා, ඒ වගේම අපේ YouTube channel එක නැවත සමත් දෙන්න පුළුවන්. ඉතින් ඒකට නැවත නැවත සමත් දෙන්න කියලා සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. මොකද මේ ධර්ම දේශනාවට සමත් දීමත් ඉතා වැදගත්. මේ පුහුණුව කරගෙන යන අතරතුරම එය තමට ඇතිවෙන ගැටලු විස්තා ගැනීම සඳහාත් උපකාර වෙනවා කියලා අප විශ්වාස කරනවා. මීළඟට තිබෙන්නේ මේ ප්‍රතිපදාවට බැසගන්න උත්සාහයක් තරණ කෙනෙක් කොහොමද මේක කරන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි සුළුවෙන් හෝ මේක පටන් ගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් සකස් කරලා තිබෙනවා. ඒ අත්පත්‍රිකාව මම සියලු දෙනා සමග බෙදා හදා ගන්නම් දැන්.
හරි නදීප්, මං එනම් වඩිනවා.
එහෙමයි
සාමුදුරුවෝ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ වහන්සේ කරන
ප්‍රතිපදාව
මෙම මාර්ගයේම සාක්ෂාත්
ගෝපින්
කර ගැනීමට මේ පින් උපකාරී වා. සාදු 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 සායනාස.
යුත සායනාස එනම් ඔබට බාරයි. යුත
තෙරුවන් සරණයි සයන්ස. එහෙමයි.
හරි, අපි
ඒ
හරි කරා.
එහෙමයි ස්වාමිනාස. සාදු සාදු සාදු. අවසරයි ස්වාමිනාස, ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට අපේ වැඩසටහනට පිළිගන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මෙම පත්‍රිකාවේ මූලිකව සඳහන් කරලා තිබෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව ලික් දෙකක් සහ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒට අදාළ ලික් දෙක මෙම පත්‍රිකාව තිබෙනවා. මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා අදහසක් ඇති කරගන්න කොහොමද අපි මේ ප්‍රූෆ් ප්‍රයිම් පුහුණුව පටන් ගන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි තමන්ට විවේකයක් ලැබෙන මොහොතක, එහෙම නැත්නම් ඉතින් ගෙදර කවුරුවත් නැති වෙලාවක හරි උදේ නැගිට ගමන් රාත්‍රියේ නිින්දට යාමට ප්‍රථම ඒක සුළු වශයෙන් හරි පටන් ගන්න පුළුවන් සතිමත් පරයන්කයක්, සතිමත් හිඳ ගැනීමක්, සතිමත් ඇවිදීමක් වශයෙන් විනාඩි 5ක් පමණ කාලයක් ඉතාමත් සුළුවේ මෙම පුහුණුව පටන් අරගෙන එම කාලය දික් කරන්න පුළුවන් විනාඩි 10ක් 15ක් 20ක් ආකාරයෙන් සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු එම අත්දැකීම් සතියක පමණ කාලයක් පෑ දෙකක් පමණ සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් නැවත අප වෙත ලියා එවන්න පුළුවන්. එම වාර්තාවක් වශයෙන් අපේ වාර්තාව ලියන්නේ කොහොමද කියලා තවත් වෙනම අත්පත්‍රිකාවක් තිබෙනවා. වාර්තාව ලිවීමේදී මූලිකවම තමන්ගේ සතිමත් අරමුණ මොකක්ද, සතිමත් හිද ගැනීමේදී නම් උදරේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් ආනාපාන සතියද, සතිමත් ඇවිදීමේ නම් පයට ස්පර්ශය දැනුනේ කොහොමද, කොතැනටද කියන කාරණය සඳහන් කරලා හුස්ම රැලි කීපයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, පිම්බීම හැකිලීම් කීපයක් සතිමත් දැනගත්තාද, හිත පිට ගියානම් අරමුණින් පිට ගියානම් කොහොමද ඒක දැනගත්තේ, නැවත අරමුණට ආවේ කොහොමද කියන කාරණාව සඳහන් කරන්න. ඒ වගේම ඒක බාධාවක් වුණාද, ඒ පිළිබඳ ද්වේෂයක් ඇති වුණාද කියන කාරණාත් ඇතුළත් කරන්න. සතිමත් ඇවිදීමේ කොපමණ පියවර ප්‍රමාණයක් සතිමත්ව ඇවිද්දාද, අරමුණේ නැහැ කියලා දැනගත්තේ කොහොමද, ඒ ස්පර්ශය නොදෙනී කියාද, නැවතත් පාද ස්පර්ශයට කොහොමද නැවතත් පැමිණුණේ, මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව දිනදා ජීවිතයේදී කොහොමද සතිමත් බව පුහුණු කරේ, රැකියාවේදී ඉවුප් පිහුප් කටයුතු කරනකොට, තත් පදිනකොට, කෑම කනකොට කොහොමද සතිය පුහුණුව තමන්ට උපකාර වුණේ, කොහොමද පුහුණු කරේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක, ඊමේල් address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා මෙම පුහුණුව ඉදිරියට කරගෙන යාමයි. තමන්ට කාල වේලාව ලැබෙන පරිදි ඉදිරියට පුහුණුව ඉදිරියට කරගෙන යන්න, වැඩසටහනට සම්බන්ධ වෙන්න, නවකීන් වැඩසටහනට ඉදිරිපත් කරන්න, ඒ තමන්ගේ පුහුණුවටත් මහත් ආශිර්වාදයක් වෙනවා. වැඩසටහන සෑම දිනකම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් පෙරවරු 11 මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සුබ් බීටින් ලින්ක් එක රැස්විබංකේ සහ බුරපදයක් මෙහි සදාන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර ඔබ මේ සියලු දත්ත එදා හදා ගන්නම් සියලු දෙනා සමඟ. මීළඟට තිබෙන්නේ අප වෙත අද දිනේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා බන්දුල සොයිසා මහත්මයාට මම ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. බන්දුල මාමා, ඔබට අවස්ථාව.
නෑ නෑ දෙයි. මුලින්ම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සාකච්ඡා වාරයට තාම ගෞරවයෙන් ඇරයුම් කරනවා සාකච්ඡාව මෙහෙවීමට. ස්වාමීන් වහන්සේ, අද දින ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා, වාර්තා දෙකක්. ඒ වාර්තා දෙක කීවීමට ඔබ වහන්සේගේ අවසර.
හොඳයි.
වාර්තාංක 1. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පළමුව කීපවරක් අඩි 30ක පමණ දුරක් නිදාසෙ ඉදිරියටත් ආපසුත් සක්මන් කළෙමි. පසුව පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිහියෙන් කළෙමි. පොළවේ සීතල බව දැනුනි. පාදයේ ඔසවන විට පාදයේ ඉදිරි කොටසට පොළවේ තෙරපන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ නැවත මුළු පාදයේම පොළවේ තබන බවත් වැටහුණි. සානස පොඩ්ඩක් ඉන්න මේක පැහැදිලි මදි ගැටයක් දෙනවා. පළමුව කීප වරක් අඩි 30ක පමණ දුරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළෙමි. පසුව පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවායි සිහියෙන් කළෙමි. පොළවේ සීතල බව දැනුනි. පාදයේ ඔසවන විට ඉදිරියේ පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ නැවත මුළු පාදයම පොළවේ තබන බවත් වැටහුණි. වම් පාදයට වඩා දකුණු පාදයේ බර බවක් දැනෙසට තේරුණි. පය භාගයක පමණ කාලයක් සක්මන් කරමි. වරින් වර පිටත ශබ්ද නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත භාවනාවේ යෙදුණෙමි. පසුව පුටුවක වාඩි වී ආනාපාන සතිය පිම්බීම හැකිලීම පය භාගයක් පමණ කාලයක් කළෙමි. සිත පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ස්වාමීන් වහන්ස භාවනා උපදෙස් දෙන්නෙමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ. වார்த்தාවේ අවසන් ස්වාමීන් වහන්ස.
දැන් මේකේ මුලින් සක්මනට ගිහිල්ලා බැලුවත් නම් සක්මනේ අඳුරගෙන තියෙනවා යටිපතුල දැන්නකොට මෙන්න මේ විදිහට දැන්නලා තියෙනවා, කොට්ටේ මෙහෙම තැදෙට දැනෙනවා, වමයි දකුණයි අතරේ වෙනස්කම් මෙහෙම අඳුරගෙන තියෙනවා. ඒ විස්තර ටික හොඳට ලියවිලා තියෙනවා සක්මනේ ගැන නම්. හැබැයි සක්මනේ තව ඊට වඩා තව පොඩ්ඩක් විස්තර බලන්න මේ දැනෙන විස්තර. දැන් මුලින්ම සක්මනට ආපු ගමන් මෙහෙම දැනෙන විස්තරයි, සක්මන් කරනකොට විනාඩි කිහිපයක් සක්මන් කරනකොට දැනෙන විස්තරයි, ඒවයි අතර වෙනස්කම් තියෙනවාද? ඒ කියන්නේ කාලයත් එක්ක මේ දැනෙන දැනීම, දැන් වමයි දකුණයි අතර හැම වෙනස්කම් අඳුරගෙන තියෙනවනේ, දැනෙන විදිහ වෙනස් වෙන, ඒක කාලයත් එක්කත් මේ දැනෙන දැනීම එකම විදියට තියෙනවද වෙනස් වෙනවද කියලා ඒ ගැනත් තව ටිකක් අවධානය යොමු කරන්න. ඊළඟට සක්මනේ දැන් සද්දවලට හිත පිට ගියා කියලා කියනවා. සද්දවලද හිත පිට ගිහිල්ලා අයිසරක් ඇතුළට ආවද අන්න ඒ විස්තරෙත් ඊළඟ දවසක රිපෝට් එකේ ඇතුළත් කරනවා. හොඳයි. හිත පිට ගියා නම් කොච්චර විතර වෙලා මේවට ගියාද? ඊළඟට සද්ද වුණත් හැම සද්දයකටම හිත පිට යනවද? මොන වගේ සද්දවලටද මගේ හිත වැඩිපුර පිට යන්නේ? අන්න ඒ ගැනත් අඳුර ගන්න පුළුවන්. ඊළඟට හිත පිට ගියාට පස්සේ සද්දයකට හිත පිට ගියා නම් පිට ගියාට පස්සේ දැන් අඳුර ගන්න ඕනේ ඔන්න මගේ හිත පිට ගිහිල්ලා කියලා. ඊට පස්සේ කොහොමද හිත ආයසරක් මේ මූල කමඨාන ගෙනාවේ කොහොමද අන්න ඒ විස්තරත් ඉදිරිපත් කරනවා නම් මේක මීට වඩා ගොඩක් වටිනවා. ඉතින් ඊළඟ දවසේ මෙහෙම සක්මන් කරද්දී අන්න ඒකනත් තව වැඩිපුර අවධානය යොමු කරන්න. දැන් මේ ගැන අවධානය යොමු කළා මේවා දැනিলা තියලා සමහරට රිපෝට් එකට ඉදිරිපත් කරේ නැති වෙන්නත් පුළුවන්. දැන් අපි හිතුවට ඒ වගේ දේවල් වැඩක් නැහැ කියලා ඒකත් වැදගත් වෙනවා මේ රිපෝට් එකට. වද මුලින් දැනිච්ච විස්තර ටික ටික වෙනස් වෙන හැටි, කාලයත් එක්ක මේක වෙනස් වෙන හැටි අඳුරගත් එක හරි වැදගත් වෙනවා මේකට. ඒ වගේම දැන් සද්දේ ආපු නිසාද හිත පිට ගියේ, එහෙම නැත්නම් මේ බල බල හිටපු එකට තියෙන කම්මැලිකම නිසා සද්දේ අල්ලගත්තාද කියලා අන්න ඒ ගැනත් පොඩ්ඩක් හිත දිහා පොඩ්ඩක් බලන්න. මොකද අපි ගොඩක් දේවල් කරනකොට දැන් ගෙදර එක තැනකින් හැමදාම එක කඩේකින් හැමදාම කනවනම් ඊළඟද හැමදාම ඒකේ කෑම පළවෙනි දවසේ මුල දවසේ දැනෙච්ච රසම ටික දවසක් යනකොට ඒ රසම ඒ විදිහටම දැනෙනවද, ටික දවසක් යනකොට වෙන තැනකට කන්න හිතෙනවද අන්නේ විශ්සේ. ඒ වගේම තමයි මේ සක්මනත් පරියංකත් මේ වගේම තමයි. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න මේ සද්ද නිසාමද මගේ හිත පිට යන්නේ, එහෙම නැත්නම් මේ බලන් ඉන්න එක ගැන ටිකක් කම්මැලි හිතිලාද මේ හිත පිට යන්නේ කියලා ඒකත් බලන්න. ඒ වගේම පරයන්කය විස්තර වලට ගියහම පරයන්කය ඉඳගත්තා කියනවා, බිම්බීම හැකිලීම දැනුණා කියනවා. ඒ ගැන කිසිම සාක්ෂියක් ඉදිරිපත් කළා නැහැ නේද? බන්දුල සොයිසායත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ පරයන්කය ටික විස්තර? මට මතක හැටියට පරයන්කය දැනිච්චව මුකුත්ම කියවිලා
නැහැ. එමයි ස්වාමීන් වහන්ස මම ඒ කොටස කියවන්නම්. පසුව පුටුවක වාඩි වී ආනාපාන සතිය පිම්බීම හැකිලීම පය භාගයක් පමණ කාලයක් කළෙමි. සිත පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ස්වාමීන් වහන්සේ භාවනා උපදෙස් දෙන්න මෙන් ඉල්ලා සිටි.
පාලනය කර ගැනීමට උත්සාහ කරනවා කියන්නේ දැන් මොකද්ද කරේ? දැන් රිපෝට් එකක් ලියන විදිය දැන් පොඩ්ඩකට කලින් කිව්වනේ නේද? මොකක්ද කරේ දැන් පිම්බීම හැකිලිම බැලුවා කියලා නම් කියනවා. එතකොට දැනුනේ මොකද්ද? පිම්බීම එකක් දෙකක් හරි දැලිලාද පාලනය කරගන්න බැරි වුණේ? දැන් සක්මනේ නම් විස්තර මෙහෙම කියන නිසා සක්මන දැනිලා තියෙනවා, සාක්ෂි තියෙනවානේ. එතකොට මේක ඉඳගත්තට පස්සේ ඉඳගත්තු එකට මොන හරි දැනිලාද? දැන් ඊට පස්සේද මේ පාලනය කරගන්න බැරි වුණේ? අන්න ඒ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේක නා මේ සභාවේ ඉන්නෝ නම් අපිට අත උස්සලා කියන්න පුළුවන් තව විස්තර ටිකක් කැමතිනා.
එහෙමයි ස්වාමීන් වහන්ස, නමක් එහෙම ඒකේ සඳහන් වෙලා නැහැ. ඔබ සභාවේ ඉන්නවා නම් සංඥාවක් කරන්න සූම් හෑන්ඩ් එක ඔසවා එතකොට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට ගැටලුව සවිස්තරව ඉදිරිපත් කිරීමට.
එහෙම නැත්නම් අපිට කියන්න තියෙන දැන් හුස්ම හරි බඩ පිම්බීම හැකිලිම හරි දැනෙනවා කියනකොට කොහොමද දැනුනේ? දැන් යටිපතුල දැනීම ගැන විස්තර ලියලා තියෙනනේ. දැනිච් එකේ විස්තර පොඩ්ඩක් හරි මේ දැනිච් එක හුස්මක් දෙයක් හරි දැනුණා නම් ඒකේ විස්තර මොන හරි දන්නවනේ. අන්න ඒකේ විස්තර කියලා ඊට පස්සේ හිත පාලනය කරගන්න බෑ කියලා තේරෙනවා නම් කොහොමද පාලනය කරගන්න බෑ කියලත් ඒක අඳුර ගන්න පුළුවන්. මේක සිතුවිලි වලට යනවද, වේදනා වලට යනවද, සද්ද වලට යනවද, නැත්නම් වෙන මොකක් හරි බාධාවක් නිසාද මේ හිත පාලනය කරගන්න බෑ කියන එක ගැන ඒ ගැනත් කියනවා. ඒතර සාක්කියක් ඇතුව තමයි කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මම කරා, මෙන්න මේක නිසා මෙහෙම බැරුණා කියලා හරියටම දැනගෙනයි කියන්නේ. ඒ වගේම දැන් මේ හිත පාලනය කර ගැනීමවත් නෙවෙයි සතිමත් වීම කියලා කියන්නේ. අපි එක අරමුණක් මෙයාට දෙනවා, ඒ අරමුණේ ඉන්න උත්සාහ කරනවා. හැබැයි උත්සාහ කරන්නේ මොකටද? ඒ අරමුණේ ඉන්න බැරි බව තේරුම් ගන්න. ඉතින් මේක පළවෙනි දවසේම නම් කියන්න බෑ. මේක මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නනේ. එතකොට හරියටම මේක පාලනය කරලා තද කරලා මේකෙම අල්ලගෙන ඉන්න එකක් නෙවෙයි. එහෙම තද කරලා අල්ලගෙන ඉන්න එකට තමයි සමාධිය නැත්තම් මේ සමතය කියලා කියන්නේ. මේකෙදි එහෙම තද කරලා අමාරුවෙන්ම මේ අල්ලගෙන ඉඳීමක් නෙවෙයි කරන්නේ. හැබැයි මේකට මේ පොඩ්ඩක් දෙනෝ මෙහෙම අවස්ථාවක් දීලා බලනවා මෙයා කොයි වැත්තේද, මෙයා මට හොරා මේ අරමුණට පිට පනින්නේ කොහොමද කියලා මෙයාගේ ලක්ෂණ තමයි බලන්නේ. අපි මොකක් හරි සතෙක් මෙල්ල කරගත්ත කිය මොකක් හරි වැඩක් ගන්න. මේ හරකෙක් කැලේ ඉන්න හරකෙක් අරන් ආවනම් ඌ ගැට ගහලම තද කරලා තියාගෙන කන්න බොන්න දිදී ඉඳලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඌ මෙල්ල කරගෙන ඊට පස්සේ ඌගෙන් මේ කුඹුරු හා ගන්න ඒ වැඩ ටික කරගන්න ඕනේ. ඒතර තද කරලා ගැට ගහලා කුඹුරු හා ගන්න බෑනේ හරකගේ. අනේ වගේ තමයි හිතටත් ඌ ඉස්සෙල්ලා පොඩ්ඩක් පාලනය කරලා මෙයා තද කරගන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕන. ඊට පස්සේ යාට අවස්ථාවක් දෙන්න ඕන මේ කුඹුරු හාන්න මේ කියන්නේ හිතේ ස්වභාවය තේරුම් ගන්න යාට පොඩ්ඩක් නිදහසකුත් දෙන්න ඕන. 100%ක්ම පාලනය කරගනත් බෑ, පාලනය නොකරගෙනත් බෑ. ඒ අතරමැදි අවස්ථාවක් තමයි මේක තියෙන්නේ. ඒක නිසා මේ හරියටම පාලනය කරගන්නම ඕන කියන එකකුත් නෙවෙයි, බෑ පාලනය කරන්නේ නැහැ කියන එකකුත් නෙවෙයි මෙතනින් කියන්නේ. අවස්ථාවක් දෙන පාලනය විය යුතුයි කියලා ඊට පස්සේ පාලනයෙන් මෙයා ගිලිහෙන විදිය තමයි ඊළඟට බලන්නේ. හොඳයි. අපි එන ඊළඟ වார்த்தාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දෙවන වார்த்தාව. පරයන්කය පැයක කාලය. දැස් පියාගෙන ඇතුළතින් ඇසෙන රැහැයි හඬට සමාන ශබ්දයකට සවන් දී සිටියෙමි. තේකින් හුස්ම වැටෙනු දැනුනි. නාසෙන් ඇතුළවන හුස්ම කෙරේ සිත යොමු කළෙමි. ඇතුළවනවා පිටවනවා යැයි මෙනෙහි කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ දීර්ඝ බව දැනේ. වම් නාසෙන් ඇතුළවන හුස්ම වීලි බවක් දැනේ. කඩින් කඩ සිතුවිලි පැමිණේ. ඒවා සිතුවිලි බව දැනි නැවත හුස්ම වෙත යොමු වෙමි. දැන් ආස්වාස ප්‍රාස්වාසයට වඩා දීර්ඝ බව දැනේ. හුස්ම වැටීමේ ඒකාකාරී සිදුවන බවක් සහ ඒ ගැන ඇති උනන්දුව අඩු බවක් දැනුනි. කමඨාන් ප්‍රාර්ථනා ලිවීම ගැන සිතන්නට පටන් ගැනුනි. සිතන බව දැනි හුස්ම කෙරේ යොමු වෙමි. තේකින් හුස්ම සියුම් වී හුස්මේ වේගයද අඩුවන බවක් දැනුනි. මේ සමගම ශාන්ත නිස්කලංග තත්ත්වයක් දැනුනි. ඇතුළෙන පිටවෙනවා ලෙස මෙනෙහි නොකරන අතර සිහිය හුස්ම කෙරෙම යොමු වී නැති බව දැනුනි. වෙනත් සිතුවිලිද නැත. මෙම ශාන්ත සත්‍යය දිගටම පවත්වා ගන්නට ඇති වූ ආශාව සමගම ඒ නැති වේ යැයි කනසල්ලක් ඇති වේ. දැන් භාවනාව යොමු වී ඇති අරමුණු කුමක්දැයි නොදෙනේ. කිසිවක් නොකර සිටින බව දැනේ. සීනුව නාද්ද වෙනතෙක් මෙසේ ගත වුණි. පරයන්ක වාර්තාවේ අවසන් ස්වාමීන්.
දැන් මේකෙදී හොඳ වார்த்தාවක් කියවෙනවා. බෑ මුලදී අර ඇතුල් මෙනෙහි කිරීමක් සිද්ධ කරා කියලා කියනවනේ. ඒ ඇත්තටම මුල් දැන් මෙච්චර මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් මුලේ ඉඳලම මෙනෙහි නොකර නිකම්ම ඇතුල් වෙන පිට වෙන හැටි දැනෙන දැනීමටම විතරක් හිත යොමු කරගෙන ඉන්න. මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මුලදී තමයි අර හිත කන්ට්‍රෝල් කරගන්න තමයි මෙනෙහි කිරීමක දෙයක් අවශ්‍ය වෙන්නේ. මේ දැන් එහෙම පුළුවන් නම් මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි නොකරම කෙලින්ම පටන් ගන්න දැනෙන දැනීමත් එක්කම ඊට පස්සේ දැන් එහෙම ඒ විදිහට පටන් ගත්තට පස්සේ දැන් හිත පිට යනවා නම් හොඳටම අවිස්සෙනවා නම් ආයෙත් පොඩි වෙලාවකට මෙනෙහි කරනවා. ඊට පස්සේ ආයෙත් හිත මෙල්ල කරගත්තට පස්සේ ආයෙත් මෙනෙහි නොකර යන්න පුළුවන්. ඒතර මෙනෙහි කරනවා කියන්නේ අපිට තව හිතට තව පොඩි වැඩක් තියෙනවනේ. ඒ වැඩෙත් අතහැරලා දාන්න. ඒතර මෙනෙහි කරනවා කියන මමනේ මෙනෙහි කරන්නේ. අනේ මෙනෙහි කරන මමයත් අතහැරලා දෙවීමක් දෙන්නේ සිද්ධ කරන්නේ. මුකුත්ම නැතුව නිකම්ම බලන් ඉඳීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒතර අර කරන වැඩේ දැන් කරන කිරීමත් එක්ක ගොඩ නැගෙන මමයා තව ටිකක් ගොඩ නැගීම අඩු වෙනවා ඒකෙ. ඒ නිසා ඒ පැත්තත් බලන්න. ඒ වගේම දැන් මේ වාර්තාවේදී කියනවා දැන් හුස්ම දැන් මුලදී හොඳට දැනිලා ඊළඟට ඇතුල් වෙන පිට වෙන ඒවා ටික ටික වෙනස් වෙන හැටි දැනිලා ටික වෙලාවක මේ හුස්ම ඒකාකාරී වුණා කියලා කියනවනේ. ඒකාකාරී වුණාට පස්සේ මේක බලන්න තිබුණ කම්මැලිකමක් ඇති වෙච්ච හැටි නෝක තමයි අර ඉස්සෙල්ල වார்த்தාවේදීත් මං කියන්න හැදුවේ. දැන් මො ඕනම දෙයක් ඒකාකාරීව දැනෙනකොට අපිට ඒක හරි කම්මැලි. හරි කැමැතිම රසම කෑමක් වුණත් හැමදාම එකම විදියට කනවනම් ඒකත් එපා වෙනවා. කොච්චර ප්‍රිය දෙයක් වුණත් හැමදාම ඒකම හම්බ වෙනකොට ඒක එපා වෙනවා. මෙන්න මේ එපා වීම අඳුරගන්න පුළුවන් නම් ඒකත් අපේ ජීවිතයේ ලැබපු ලොකු මේ මගේ ගැන ලොකු අත්දැකීමක් වෙනවා. මේ හුස්මේ ඇති දෙයක් නැහැනේ මේක මේ හොඳකුත් නෑ නරකකුත් නෑ. හැබැයි මේක දිහා බලාගෙන ඉන්නක තියෙන කම්මැලිකම එපා වෙන අරමුණක් නෙවෙයිනේ හුස්ම කියන්නේ. හැබැයි මේකත් එපා වෙනවා එක දිගට බලාගෙන ඉන්නකොට. ඉතින් ඔන්න ඔය ලක්ෂණත් අඳුරගන්න. එතකොට හුස්මේ ලක්ෂණ විතරක් නෙවෙයි මේ හුස්ම බලාගෙන ඉන්න මගේ ලක්ෂණයක් නෙවෙයි එපා වීම කියන්නේ. ඒක ඊටත් වඩා ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඊළාට හැබැයි මේක ටික වෙලාවක් යනකොට මේ එපා වීමත් එක්ක අර හොඳටම හුස්ම සියුම් වෙලා ගියාට පස්සේ ඒකට ආසාවක් ඇති වෙනවා කියලා ඒකත් අඳුරගත්තොත් හොඳයි. ඒකට ඒකත් අර මේක දිහා බලන කෙනා ගැන පිටිපස්සෙන් ඉඳලා තව බැල්මක් නේ. මෙන්න මේ විදිහට අර පිටිපස්සට ගිහිල්ලා බලන්න බලන්න අර බලන කෙනාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙන්න පුළුවන්. දැන් මුලදී හුස්ම බලනවා. ඒතර හුස්ම බලන මමෙක් ඉන්නවා. ඊළඟට ඊටත් ඉස්සෙල්ලා ඔන්න භාවනා කරන මමෙක් ඉන්නවා. භාවනා කරන මමයාත් අතෑරලා නිකම්ම දැනෙන දේ බලාගෙන ඉන්න මමයටපත් වෙනවා. ඊටත් පස්සේ ගිහිල්ලා මේ දැනෙන දේ බලාගෙන ඉන්න මමයක් ඉන්නවනේ. මේක බලන් ඉන්න කම්මැලිද, මේකට ආසාවක් ඇති වුණාද, මේක එපා වුණාද කියලා ඊටත් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තමයි ආයි බලන්නේ. එහම පස්සට ගිහිල්ලා බලන්න බලන්න අර මමයාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට ටික ටික මේ කරන පරයන්කයක් සක්මන කරන වෙලාවෙදී හරි මමයාට තියෙන වටිනාකම අඩු වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. තර්මෙන් මේකම මේ අත්දැකීම බලන්න අපි එදිනදා වැඩක් කරද්දි මම තමයි මේක කරන්නේ මට තමයි මේක දැනෙන්නේ මම මෙහෙමයි කියලා මම යා ලොකුවට හැදෙන හැටි ඒ වෙනුවට මේ භාවනා කරද්දි මෙන්න මේක සියුම් වෙන තරමටම ඊට සාපේක්ෂව අපි එදිනදා වැඩ කරද්දි මම යා ගොඩ නැගෙන හැටි තව හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ වෙලාව වුණත් ඔන්න මගේ වார்த்தාවට හොඳයි කිව්වා කියලා හිතන්න පුළුවන්. මතවන්න මම තමයි හොඳට කමටහන් සුද්ධ කරන්නේ ඔන්න මම හරියට කිව්වා කියලා මේ පැත්තෙනොත් මම යා ගොඩ නැගෙන්න පුළුවන්. ඒ ඔය වගේ තමයි හැමතිසෙම මම යා ගොඩ නැගෙන හැටි. ඇතුල් පැත්තෙන් මම යා ගොඩ නැගෙනවා. ඉතින් මෙන්න මේවට තේරුම් ගැනීම සඳහා තමයි පුළුවන් තරම් මේ මම යා අඩු කළා කරන වැඩෙත් පුළුවන් තරම් අඩු කළා අර පස්සට ගිහිල්ලා පුළුවන් තරම් අඩු මම එන විදියට වැඩ කරගෙන මෙන්න මේ මම යා ගොඩ නැගෙන හැටි තේරුම් ගන්න තමයි මේක වැඩේ කරන්නේ. ඒතර ඉතින් මේ විදිහට තව මෙහෙම කරගෙන යන එක තමයි තියෙන්නේ. ඒ විදිහට අර එදිනදා ජීවිතයටත් මේ ලැබිච්ච අත්දැකීම් එදිනදා ජීවිතයටත් ගලපලා බලන්න කියලා උත්සාහ කරනවා. හොඳයි.
එමේ ස්වාමීන් වහන්සේ දැන්ට ලැබී ඇති ලිඛිත වාර්තා ප්‍රමණයයි ස්වාමීන් වහන්සේ මම සභාවට අවස්ථාවක් ලබා දෙනවා. දැන් ඔබට ඔබගේ ප්‍රශ්නයක් තිබෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කිරීමට සූම් හෑන්ඩ් එක ඔසවා සංඥා කරන්න. එතකොට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් වහන්සේට යමක් අදහසක් ලබා ගන්න වහන්සේගේ මට හිතුණා. ස්වාමීන් වහන්සේ අර දෙවන වார்த்தාවේ කිව්ව විදිහට මේ මගේ පරයන්කේ ස්වාමීන් වහන්සේ මේ දිනවල ටිකක් ටිකක් උනන්දුව පොඩ්ඩ අඩු වෙලා තියෙන බවත් පේනවා. ස්වාමීන් වහන්සේ මේ පරයන්කේට වාඩි වුණාම මන්ටම වගේ හුස්ම රැල්ල ගෙවිගෙන යනවා. ඒ ආරම්භයේදී හොඳට තේරෙනවා නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙලා පිට වෙනවා. හැබැයි වෙනද තරම් ගොරෝසු බවක් නැහැ. ටික වෙලාවකින් හරි ඉක්මනට ඒක සියුම් වෙන බවත් තේරෙනවා. ඊට පස්සේ සවනස නිතරම හිත හොයනවා. අර මුල තිබිච්ච ගොරෝසු බවට කැමැති බවක් තේරෙනවා. එතකොට සවනස ඒකම දැන් හුස්මේ මුකුත්ම නැති හින්දා ටික වෙලාවක් ඉන්නකොට බොහෝ වෙලාවට වගේ නිකන් නින්දට වැටෙන ගතියකුත් තේරෙනවා. සවනස ඒ වැනි තත්වයකදී එතකොට ඒ මුකුත් නැති තත්වේ ඉන්න එක තමයි අපි ප්‍රගුණ කරන්න ඕන කියලා දන්නවා. නමුත් අර ටිකක් අර හුස්මට තියෙන කැමැත්ත නිකන් වැඩිවීමක් නිසාද නිකන් ඒ ගැන මම හිතන්නේ ඒක නිකන් නීරස වීමක් වෙනවා. එකම නින්දට වැටීමක් වෙනවා. ඉතින් භවන්සිකෙන් උපදේශක් ගන්න කැමති. තෙරුවන් සරණයි.
ඒක දැන් මෙතෙන්දී අර මුකුත්ම නැති තත්ත්වයේ ඉන්නකොට ඇති වෙන කෙලෙස් ප්‍රමාණය ගොඩාක් අඩුයි. එහෙම නැතුව ඒක අවසානයේ කෙලවර නෙවෙයි ඒක. ඒකත් තවත් එක අවස්ථාවක් විතරයි. හැබැයි එතෙන්දී ඇති වෙන කෙලෙස් ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට එතෙන්ට යන්නෙත් මොකක් හරි හේතුවක් හදාගෙන හේතුවකින් ලැබිච්ච ඵලයක්නේ. එතකොට ඒකත් තවත් එක අවස්ථාවක් විතරයි. ඊළඟට දැන් මේ හිතේ තියෙනනේ කැමැති බව, මේ රළු බවට කැමැත්තක් තියෙනවනේ. අන්නේ රළු බව අපි මෙච්චර කාල සංසාරේ එහෙම නැත්නම් ජීවිතේ පුරාම පුරුදු වෙලා තියෙන මේ රළු බවත් එක්ක ඉඳලා ඉඳලා මේ රළු බව නැති වුණාට පස්සේ මේ අර මම යාට අල්ලගන්න එල්ලෙන්න වැලක් නැති වෙනවනේ. සිවුම් වෙන තරමට සිවුම් වෙන්න ඔන්න භාවනා කරන මමෙකුත් නැති වෙලා යනවා. නැත්තම් භාවනාව හරි හුස්ම හරි දැනෙන ඕනේ. ඒකේ හරි දැනි ඒකේ හරි එල්ලිලා ඉන්න පුළුවන්. එල්ලෙන්න වැලක් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? දන්නේම නැතුව මෙයාට නිින්ද යනවා. ඔන්න ඔය දෙක අතරමැද අවස්ථාව තමයි පුළුවන් තරම් කෙලස් අඩු ගතිය තියෙන්නේ. නිින්ද ගියත් ඊළඟට තියෙන්නේ මුකුත්ම නැහැනේ. ඒ පාර දැනීමකුත් නැහැ, මුකුත්ම නැහැ. ඊළඟට හොඳට රළුවට දැනෙනකොට ඔන්න ඔය දැනෙන දැනීමත් එක්ක මට දැනෙනවා කියලා ඔන්න මම මෙයා අල්ලගන්න. ওই දෙකම අතරමැදි අවස්ථාවේ තමයි අපිට අවබෝධයට එන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් දැන් ওই දෙකම අඳුරගන්න පුළුවන් නම් දැන් මගේ හිත මෙහෙම මේ රළු දෙයට ගොඩාක් කැමති. ඒ රළු දෙයත් එක ඉන්න පුළුවන් කියලා අඳුර ගන්න ඕන නම් ඒ වගේම දැන් මේක ටික ටික සිවුම් වේගෙන යනකොට දන්නේ නැතුව මෙයා නිදා ගන්නවා කියලා දන්න ඕන නම් ඔන්න ඒ දැනීමත් එක ටික ටික ওই අර දෙක අතර මැද ඉන්න පුළුවන් හැකියාව ටික ටික ගොඩ නැගෙනවා. එහෙම නැතුව ඔකට මුකුත් මේ නිකම් මොකක් හරි විද්‍යාවක් කරලා ඔතන නවතින්න බෑ. වෙන මොකක් හරි ටැක්ටික් එකක් දාලා ඔතන නවතින්නත් බෑ. ඒක කරලා කරලාම මේ හිතටම දැනිලා මේ දෙකම අන්ත දෙකක් කියලා දැනි කොමරි ඔය දෙක වැරදි දෙකම කර කර ඉඳලා තමයි ටික ටික මේක ප්‍රගුණ වෙන්නේ. ඉතින් අපි අර ඒකම ඒ වගේම ඊළාට මේක දිනදා ජීවිතේටත් ජීවිතේ කරන දේවලුත් මේකට බලපානු. අපි දිනදා ජීවිතය හොඳටම වේගෙන් දුව දුව හිත හිත කල්පනා කර කර ප්ලෑන් කර කර දේවල් කර කර ඉඳලා එකපාරට ඉඳගත්තට පස්සේ හිතට කාම් ඩවුන් වෙන්න තියෙන හැකියාව තවත් අඩු වෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේත් මේ දේශනා කරන්නේ අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා. එහෙම නැත්නම් පැවිදි වෙලා නොන් දෙන දෙයක් කාලේ ඉන්න කියලා කියන්නේ. ඒ එතකොට අර තියෙන මේකට තියෙන මේ අපි පිටින් දෙන මේ සප්පාය කරුණ ගොඩක් වැඩි. වැඩි වෙන තරමට මේක පහසු වෙනවා. ඒ හැබැයි තින් ওই ඔක්කොම ලැබිලා පන්සල් වල ඉන්න හාමුදුර කරන්නේත් ඒකේ අනිත් පැත්තම තමයි ඒක. මොකක් හරි දෙයක් අල්ලගෙන ඒක එල්ලෙනවා. ඒ එල්ලෙන්නේ මොකද? ওই නිදහස් තැනට තියෙන කම්මැලිකම. මොකක් හරි එකක් අල්ල ගන්න ඕන. ඉතින් ඔන්න ඔය අල්ල ගන්න එක වැඩි වෙන තරමට ඔය ඔතන ඉන්න තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා. ඔතෙන්ට කොහොම හරි එනවා. හුස්ම සිවුම් වේගෙන ගිහිල්ලා ඔතෙන්ට එනවා. හැබැයි මෙතන රඳාපවතින තියෙන හැකියාව අඩුයි. ඩග්ගාල එක්ක නින්දට යනවා. එහෙම නැත්නම් ආයෙත් රළු එක හොයාගෙනම යනවා. මැද ඉන්න තියෙන හැකියාව ටික ටික වැඩි කරගන්න එක තමයි තියෙන්නේ. ඒකට ඉතින් අපේ ජීවිත පැවැත්ම, කනබොන දේවල් ඒවත් ඉතින් ගොඩක් බලපාන. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය සංවරය, සීලය මේ දෙකම භාවනාවට බලපානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක. අපි ඒවයින් පුළුවන් තරම් දුවදුව ඉඳලා එකපාරට භාවනා කරන්න ඉඳගත්තට ඒක අර තැනට එයි. හැබැයි එතන රැඳිලා තියෙන හැකියාව ටිකක් අඩු වෙනවා. ඒක තමයි ඉතින් කියන්න පුළුවන් තරම් ওই භාවනා මධ්‍යස්ථානයක් හරි පන්සලකට හරි වෙලා ওই එක්ක තට්ටු ගාගෙන හරි මොකක් හරි කරගන්න පුළුවන් නම් හරි. මොකද හිතන්නේ?
සන්නාසේක දැන් නැති වයස වැඩි බාර ගන්න නැහැ සන්නාස වයසට ගියාම.
ඒක තමයි නේ.
සන්නාස දැන් ඒ අවස්ථාවේ ඒ කියන්නේ එතකොට දැන්තර අපි ප්‍රතිපදාව මෙහෙ වෙන්න ඕන සන්නාස. ඒ කියන්නේ දැන් මට තේරෙනවා වෙනදාට වඩා නිකන් වැඩි කියලා හුස්ම රැල්ලටත් නිකන් කැමැත්ත. ඒ කියන්නේ කැමැත්ත වැඩි වීම නිසා ඒක නැති වුණාම නිකන් පොඩි නිකන් ඒකත් නිකන් හොයන ගතියක් තියෙනවා. හැබැයි ඒකම අර මුකුත් නැතිව ඉන්න තත්වෙදී ඒක ටිකක් සාදර වීම වැඩි වුණ කරගන්නවා නම් හොඳයි කියලා දැනේ. ඒ කියන්නේ සමහරවිට එන දේ හුස්ම රැල්ල වුණත් ඒක නිකන් එකක් මේක යනවා කියලා ඒ වගේ නිකන් අදහසක් ඔළුවේ තිබෙනවා නම් මම හිතන්නේ ඒක ටිකක් හොඳ වෙයි කියලා හිතෙනවා. මේ 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 නිකුත් නැති தත්ත්වය තුල ඉන්න. එතකොට ස්වාමීන් වහන්සේ පළවෙනි එක දෙවෙනි එක දැන් එදිනෙදා වැඩ කටයුතු වලදී දැන් අපිට සතිය පවත්ව ගන්න අතරම් දිගටම කරගෙන යන්න බෑනේ. ඒකෙන් අපි යනකොට එනකොට වැඩක් කරනකොට ටිකක් සිහිය පීඩනවා. එතකොට ස්වාමීන් අර කියන ඒ අරමුණක් අල්ල නොගෙන ඉඳීමද කෙරෙන්න ඕන?
මෙහෙම ඉතින් ගෙදර එදිනෙදා වැඩවල සතිය පවත්වන්න බෑ කියන එක නම් සම්පූර්ණ වැරදි. ඕන දෙයක් කරන ගමන් සතියෙන් කරන්න පුළුවන්. මේ මොහොතේ දැනෙන දේත් එක කරන දේත් එක ඉන්න එක නේ තියෙන්නේ. ඒතර මේ මොහොතේ දැනෙන දේ කරන දේ එක ඉන්නකොට මෙන්න මේවට මගේ හිත කොච්චර වටිනාකම් දෙනවද, කොච්චර අල්ල ගන්නවද කියලා දැනෙන්න අන්න ඒවට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඒතර ඒක ගොඩාක් උදව් වෙනවා අර කරන පරියන්කයට, සක්මනට පරියන්කයට. ඒතර ඒ වගේම දැන් මෙහෙම අපි කියමු දැනෙන රළුවට දැනෙන එකට කැමැත්ත නිසා තමයි ඒක දිහා බලාගෙන ඉන්න තියෙන උමනාව වැඩි වෙන්නේ. ඒක නිසාම තමයි ඊළඟට මේ දේ නැති වුණාට පස්සේ ඒක දරා ගන්න බැරි නිසා මේ නිින්ද යන්නේ. ඉතින් මේ රළුවට දැනෙන එකට තියෙන කැමැත්ත තමයි මේකට ප්‍රධානම බලපෑම් වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් රළුවට දැනෙන එකත් ඒකත් තවත් එකක් විතරයි. මුලින් ඉඳ ගන්නකොට දැන් අර ගොලාක් රළුවට දැනෙන එකක් නෙවෙන්නේ හුස්ම කියලා කියන්නේ. දැන් ලස්සන කැමැතිම දෙයක් දැක්කනම්, කැමැතිම කෑමක් දැකවනම්, කැමැතිම සද්දයක් ඇහුවනම් ඒක ගොඩක් රළුවට අපේ හිත අල්ල ගන්න ඕනේ, බදා ගන්න ඕනේ. නැත්නම් තරහකාරයෙක් දැක්කනම් ඒක තරහෙන් බදා ගන්න ඕනේ. එහෙම මොකකටවත්ම නැති අතරමැදි එකක් තමයි හුස්ම කියලා කියන්නේ. හැබැයි ඒ අර ලෝකෙ ඔක්කොම අර දේවලුත් අතෑරලා මේ හුස්ම වගේ මේ සියුම් දෙයක් අල්ලගත්තත් ඒකත් අදින් අල්ල ගන්නවා. මේක දැනෙන එක හොඳයි කියලා හිතෙන් ඒක අල්ල ගන්නවා. ඒතර අල්ල ගන්න ඒකට තියෙන කැමැත්ත නිසා, මේක රළුවට අල්ල ගන්න නිසාම අර සියුම් වේගෙන යනකොට ඒකට කැමැත්ත අඩු වෙලා අකමැත්තක් ඇති වෙනවා. ඒතර ඔන්න දැනෙන්නේ නැතුව මේක අඩු වෙනකොට නිින්ද යනවා. ඒක තියෙන අර රළුවට අල්ල ගන්න එක තමයි ඔකට ප්‍රධාන හේතු වෙන්නේ. ටිකක් යන්තම් ලාවට අල්ලලා බලන්න. මේක මෙහෙම වචන වලින් කිව්වට මේක කරන්න බෑ. අපි මේක දැනෙන දැනීමේදී තමයි මේක හිතට එකගව පොඩ්ඩක් බලන්න ඕන. මම කොහොමද රළුවට මේක බදා ගන්නවද, හුස්ම වුණත් අදින් බදා ගන්නවද නැද්ද කියන එක තමන්ටම තමයි මේක තේරෙන්නේ.
මේ ස්වාමීන් වහන්සේ අද දිනේ භාව මේ ධර්ම දේශනාවේ ප්‍රශ්නයක් හිතට ආවා. ස්වාමීන් වහන්සේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ ඒක විතර මේ කියුණා මේ අපේ ස්කන්න වශයෙන් ආයතන ගැන පරිස්සමින් ඉන්න කියලා, ඒකින් කෙලස් ඇති වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වයින් ඇති වෙන ඒ ස්කන්න වශයෙන් එන අරමුණු තමන්ට කෙලෙසයක් ඇති කරනවා නම් කරනවා කියලා තමන් දැනුවත් ඉන්නේ කියලා ඒකව ස්වාමීන් වහන්සේ තෙන්දි සඳහන් වුණා. ස්වාමීන් වහන්සේ කිව්වා ත්‍රිලක්ෂණය ගැන, අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩිමක් ගැන සන්නසේ එහෙම කොහොමද බලන්නේ අරමුණු වලින් එන අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්?
ඉතින් අරමුණ එක දිගටම තියෙනවද කියලා බලමු. දැන් කියමු හරි, දැන් අරමුණක් කියලා දැන් මේ කතා කරන සද්ද ඇහෙනවනේ. දැන් මේ කතා කරන සද්ද වාගේ කනට ඇහෙනකොට මේ සද්ද එක දිගටම තියෙනවද? එතකොට මෙන්න මේ සද්ද වුණත් වෙනස් වෙනවා, අනිත් වෙලා යන ස්වභාවය තේරෙනවනේ. ඊළාට මේ සද්ද ඇහෙන කන එක දිගටම තියෙනවද? මේ සද්ද ඇහෙන නිසා කන වෙනස් වෙනවනේ. කම්බරේ කම්පණය වුණාට පස්සේ කන වෙනස් වෙනවා. ඊළාට ආයිත් කනක් ආයිසරයක් ආයි සද්දයක් හදන්න නම් මොකක්ද කරන්නේ? කන අලුතෙන් හදන්න ඕන, කම්බරේ සෛල ටික අලුතෙන් හදන්න ඕන. අලුතෙන් හදන්න නම් මෙතනට ලේ අවශ්‍ය වෙනවා, ඔක්සිජන් දෙන්න අවශ්‍ය වෙනවා. ඊළාට ඒක දෙන්න නම් ලේ පම්ප් කරන්න ඕන, හાર્ට් එකක් වුවමනා වෙනවා. ඊළාට ලේ පිරිසුදු කරන්න පෙනහළු වුවමනා වෙනවා. ඊළාට ওই ක්‍රියාවලියට ශක්තිය ගන්න කෑම ආහාර වුවමනා වෙනවා. ඊළාට ආහාර හොයන්න අතපය වුවමනා වෙනවා. ඔහොම ඔහොම ගිහිලා චේන් එකෙන් පටන්ගෙන දැන් මේ කමඨාන සුද්ධ කිරීම අහන්න වුවමනාව තියෙනවා. ඒක ඒ දේ කර ගැනීම සඳහා කොච්චර අර ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනව නේද? ඒතර මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. දැන් මුලදීම පටන් ගන්නකොට මේ ඇහෙන එක අනිත්‍ය වෙන බව තේරුණා. ඊළාට මේ ඇහෙනකම නිසාම දුකක් ඇති වෙනවා. ඊළාට මේ මෙතන මම කියලා මට ඕන විදිහට පාලනය කරගන්න තියෙන හැකියාවකුත් තියෙනවා. මේක මං හිතුවට මේ සද්ද මට ඕන විදිහට මහෙන්නෙත් නැහැ. මේක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ඇහෙන මේ වෙලාවේ ඇහෙන එකත් එක්ක අනිත්‍ය දුක්ඛනාත්ම තේරුම් ගන්න පුළුවන් නම් මේකත් එක්කම ඉඳලා බැලුවා නම් මේකෙදි මේ එන වෙලාවල් තියෙනවා. ඇහැට රූපයක් ඇහෙන පේනකොටත් මේකම තමයි. අනිත් හැම ආයතන හයේදීම මේ දෙයම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක ඉඳගෙන හිටියා නම් බැලුවා නම් මේ ඇත්තනම් මේ කියන කතාව ඇත්තද, එහෙම නැත්නම් මේක බොරුවක්ද කියන්නේ කියලා ඔන්න තමන්ම හිතට එකඟව බලනවා. ඉතින් හැම දැනීමකදීම බලද්දී ඔන්න තමන්ටම මේක කියන කතාව ඇත්තද බොරුද කියලා තමන්ටම තේරෙන්න ගනි. තේරෙන්න හොඳයි කියලා කිව්වත් හොඳට කුණුහරුපෙන් බැන්නත් දෙකේම එකයි කියලා කියන එක තමන්ටම තේරෙයි. ඒක තමයි බලන්න
තියෙන්නේ. එහෙනම් සර්ණස එතකොට දැන් සාමාන්‍ය දින්දා වැඩ කටයුතු සර්ණස තේරෙනවා වැඩිය හිතට වෙනද තරම් එහෙම අරමුණු ගොඩක් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නිකන් හිත කතන්දර ගෙතිල්ල එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි වුණාට කරන වැඩෙත් ඉන්නවා. නමුත් එතන සිහියක් තියෙනවද කියලා පොඩි නිකන් අදහස හිතෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්නවා නමුත් විශේෂ ආයාසයකුත් නැහැ. හැබැයි හිතේ වෙනද වගේ එහෙම කතන්දර ගෙතෙන්නෙත් නැහැ. ඉතින් එතකොට සරණස එහෙම දැන් වැඩක් කරනකොට හිත පිට යනවා නම් ඔන්න එතකොට යමක් හිතන්න පුළුවන්. එතකොට එහෙම හිත පිට යන්නේ නැත්නම් සවනාංශ එතකොට කළ යුත්තක් තියෙනවද?
ඔය දෙ හිත පිට යන්නේ නැත්නම් ඒ වෙලාවේ මේ අතහසභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අපි බැලුවොත් අපි කිව්වොත් තනකොළ කකා ඉන්න හරකෙක් ගමු. දැන් ඌත් හොඳ සිහියෙන් තනකොළ කනෝනේ. දැන් ඌට වෙන කල්පනා එන්නෙත් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ ඌට මොන කල්පනා කරනවද කියලා. හැබැයි ඌට අවබෝධයක් ලබා ගන්න බෑ නේද? එහෙම නැත්නම් හොඳට ගොදුරක් ගිරලා ඉන්න පිඹුරෙක් ගමු. ඌහේ ඉන්නෝනේ. දැන් පූසෙක් බලන්න ලස්සන්ට ඉඳගෙන ඉන්නේ. දැන් ඌ අසිහියෙන් ඉන්නවාද සිහියෙන් ඉන්නවාද කියලා මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ නේද? ඒතකොට මෙන්න මේ අපිට පුළුවන් මේ දේ ගැන මේ සිහියෙන් ඉඳලා මේ ගැන යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක ඇත්තද? මේ පේන දේ ඇහෙන දේ ඇත්තද? මේකේ මොකක් හරි දෙයක් තියෙනවාද කියලා මේ ගැන විපස්සනාවක් කරන්න අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේ වෙලාවේදී ඒක සිහියෙන් ඉඳගෙන ඒක කරන එක ඇති වුණා තියෙනවා.
ඔය කියන සර්ණස දැන් අපි හිතමු අපි කනවා මොන හරි දෙයක් දකිනවා. එතකොට ඒ අපි ඒක දකිනවත් කියලා දැනගෙන අපි එහෙම දෙයක ඉදී ඉන්නවා කියලා වෙන ටිකක් අවධානය වැඩි කරලා ඒකට ඒ වෙන දේ මොකද්ද වෙන්නේ කියලා බලන් ඉන්න එක. එහෙම
සර්ණස දැන් දකින්නවා කිව්වහම දකින්න දෙයක් එළියේ තියෙනවද, දකින්න මමෙක් ඇතුලේ ඉන්නවද, එහෙම නැත්නම් මේක නිකම්ම ක්‍රියාවලියක්ද කියලා ඔන්න තමන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔව් දැන් දකින්න මමෙක් ඉන්නවනම් ඔන්න මමයා ඉන්නවනම් මම වටිනවනේ. දකින්න දෙයක් එළියේ තියෙනවනම් ඒ දේ තියෙනවනේ, ඒක වටිනවනේ. ඒකට තමයි මේක අල්ලගන්නේ. එහෙම දෙයක් තියෙනවද නැද්ද කියලා හොයන්න හොයන්න ඒකට තියෙන වටිනාකම එන්න එන්න අඩු වෙනවා. ඒක තමයි සිහිය පුරුදු කරන්නේ.
ඔව් ඒ කියන්නේ එහෙම නිකම්ම සිටීම ප්‍රමාණවත් නැහැ. එතකොට ඒ වෙන වෙන ක්‍රියාවලියේ තත් මෙතන යමක් කරනවාද, එහෙම මොකද්ද වෙන්නේ එතන අභ්‍යන්තරේ, කියන්නේ මම මොකද්ද දක්වන හිත ඇතුළේ ඇති වෙන ක්‍රියාවලිය අපි තේරුම් ගත යුතුව තියෙනවා.
ඒක තමයි මේක ප්‍රමාදය. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තොන්නෝකම තමයි. දැන් සිහිය පුරුදු කළා, මේ මොහොතට ඇවිල්ලා ආපු එකෙන් ඊළාට වැඩේ ගන්න තියෙන්නේ. යෝනිසෝ මුලදිම ඔය මනසිකාරය කළා, බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙතන වෙන ක්‍රියාවලිය
තමන්ස එක පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරලා දෙනවද මොකක්ද එතන යෝනිසෝ මනසිකාරය කියලා
ඒ කියන්නේ දැන්
උදාහරණයක්
මුලට
විදිහට?
මුලට ඇවිල්ලා තියෙන. දැන් අපි මේ මොහොතේ වෙන මේ මොහොතේ මමත් එක්ක ඉන්න පුළුවන්කම හැකියාව ආවට පස්සේ මේ මොහොතේ මමත් එක්ක නිකම් ඉඳලා නෙවෙයි. ඒතකොට මේ මොහොතේ මමත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා ඒකත් අල්ලගන්න නැතුව ඒකේ විස්තර බලනවා. ඒතකොට අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ, වෙන තැනකට වෙන දේවල්ට යන්නෙත් නැහැ. මෙන්න මේ මොහොතේ මම ළඟට ඇවිල්ලා එතන නිකම් ඉන්නේ නැහැ. එතන එන්න එතන මොකද්ද වෙන්නේ කියලා මේක විපස්සනාවට ලක් කරනවා.
එහෙම සිදුවීම විපස්සනාවට ලක් කරන. ඒ කියන්නේ මම ඇතුළින්ම නෙමෙයි, ඒ වෙන ක්‍රියාවලිය තුළින් ඒක විපස්සන බලනවා මොකද්ද කියලා.
ඒක තමයි.
එහෙම. දැන් බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ අතක් කොසවතුන නදීප් ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොමත්ම පින් බඳුරම අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේකත් ධර්ම දේශනාවේදී මතුවෙච්ච යම් කාරණාවක්. අපි දැන් පුහුණු කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මේ සංසාරික ඇබ්බැහි මතුවෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට කලින් සාගර ස්වාමීන් වහන්සේ සඳහන් කරා අර මේ විවේකයේ වැඩි වේගින වගේ එනකොට අර එපා වීම ගතිය, අර එපා වීමටත් කියන උදා ස්වාමීන් වහන්සේ අපි කියමු අර පොතක් කියනකොට ඒකේ රසයක් නැහැ, සිද්ධාක් අහනකොට ඒකේ රසයක් නැහැ, මේ මූලික දේවල් මත වෙනවා. එතකොට දැනගන්න ඕනි මේක මේ ප්‍රතිපදාවේ දියුණුවක්, මේක වැරද්දක් නෙවෙයි. අර පසිඳුරම් පිනවීම කියන එක අඩු වේගින යනව ක්‍රමානුකූලව ඊන අනුතුරු වෙන දේ තමයි මේ කියලා අර අනුෂය වශයෙන් මතුවෙන කෙලෙස්. ඒ ඒකයි ස්වාමීන් වහන්සේ මේ සංසාරික ඇබ්බැහි කියන එකයි දෙකම එක දෙයක්ද ස්වාමීන් වහන්ස? කොහොමද අපි දැනගන්නේ මේක අපේ ඇබ්බැහිවීමක්ද කලින් තිබිච්ච ඊට අමතරව මේ අනුෂය කෙලෙස් වශයෙන් මතුවෙන දෙයක්ද කියන කාරණය කොහොම ස්වාමීන් වහන්සේ අපි වෙන් කර හඳුනාගන්නේ? බොහොමත් තේරුම් සරණයි.
මේකෙදි එක එක මට්ටම් ගොඩාක් තියෙනවා. දැන් මුලදීම අපි කියමු, දැන් මේ අපි කියමු දැන් බැලුවාම මේ අවුරුද්දේ විතර මගේ ඇබ්බැහි බැලුවාම සමහරට පහුගිය අවුරුදු වලට වඩා වෙනස්. ඊළාට මේ අවුරුදු 4-5ක් වගේ කාලේ තුල මගේ සාමාන්‍ය පුරුදු වෙන විදිය බැලුවාම පොඩි කාලේ තරුණ කාලේ තිබුණ ඇබ්බැහි වලට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඊළාට මේ ජීවිතයේ කාලේදීම පොඩි කාලේ ඉඳලා මගේ යම් කිසි චරිත ස්වභාවයක් බැලුවාම වෙන මිනිස්සුත් අතර වෙනස්කම් තියෙන පුළුවන්. ඒතර මේ ඇබ්බැහි කියන එක අර කාලයත් එක්ක කෙටි කාලයක් ගත්තාම ඊට වඩා දිග කාලයක් ගත්තාම එහෙම එහෙම ටික බැලුවම ඒකේ වෙනස්කම් තියෙනවනේ. ඒක අඳුර ගන්න පුළුවන් නේ සාමාන්‍ය ජීවිතේ වුණත් අපි නේද?
එහෙම.
අර මේ දැන් මේකෙම ඊළඟට ගන්න පුළුවන්. දැන් අපිට අපි මතක මේ පොඩි කාලේ ඉඳලා දැන් වෙනකන් ජීවිතේනේ. ඊළඟට මීට ඉදිරි පස්සට ගිහිල්ලා බැලුවොත් අවුරුදු නෙවෙයි කියමු කාල මේ මොන හරි ජීවිත කාල බව 4-500ක් වගේ ගත්තාම අන්නේ ඒ කාලේදී පුරුදු කරපු දේවල් තවත් විදියක් නේ. ඊට වඩා තව කල්ප ගණනක් පිටිපස්සට ගිහිල් බැලුවම ඒ කාලෙත් එක බැලුවම ඒකෙත් ලොකු වෙනස්කම් තියෙනවා. එහෙම එහෙම මෙහෙම අර කාලය වැඩි වෙන්න තියෙන ඒවා වෙනස් වෙන ගතියක් තියෙනවනේ අපිට. ඒක අඳුර ගන්න පුළුවන් නේ. අන්නේ ඒ වගේම ගත්තාම මේකෙත් දැන් නම් දෙකක් සරලව කියනවා. ආසව අනුෂය කියලා මේ තියෙන බුදුරජාණන් වහන්සේ කාට හරි බණක් කියනකොට එයාගේ ආසව අනුෂය දිහා බලලා බණ කියනවා කියලා අහලා තියෙනවනේ.
එහෙම.
එම කතා. එතකොට ආසව අනුෂය කියලා බැලුවම මෙතන ආසව කියලා කියන්නේ එතකොට ඒ කෙනා වැඩි කාලයක් මෙහෙම අතීත භව අපි කියමු 500ක් 1000ක් වගේ පිටිපස්සට වැඩි කාලයක් එයා ඇසුරු කරගෙන හිටපු දේවල්. ඒ කියන්නේ දැන් හොඳටම කියන්නේ ඇහැ කියන එක වැඩියෙන් පාවිච්චි කරලා තියෙන මෙන්න මේවා ඇසුරු කරගෙන. කන මෙන්න මේ වගේ දේවල් ඇසුරු කරගෙන. නහය මේ වගේ දේවල් ඇසුරු කරගෙන. මේ විදිහට වැඩි කාලයක් ඇසුරු කරගෙන හිටපු දේවල්ට ආසව කියලා කියනවා. එතකොට මේකත් සාමාන්‍ය භව 500ක් දහමට හරියටම ඉලක්කමක් කියන්න බෑ. මෙන්න වගේ සාමාන්‍ය කාලයක් වැඩි කාලයක් එක දිගට පාවිච්චි කරපු එක. ඔන්න ඒ පුරුද්දට අනුව ඒකට ගැලපෙන බණක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට කල්ප ගාණක් තිස්සේ මෙයා අපි කියමු හරකෙක් වෙලා ඉපදිලා හිටලා ඉඳලා දැන් මිනිසෙක් වුණා කිය. අන්න ඒතර හරකෙකුට කියේ අත්දැකීම් වලට සාපේක්ෂව මෙයාට බණක් කියනවා. නැත්නම් මෙහා කාලයක් තිස්සේ රන්කරුවෙක් වෙලා වැඩ කරා නම් ඔන්න රන්කරුවෙකුට ගැලපෙන බණක් කියන්නේ. කාලයක් තිස්සේ මෙයා ගොවියෙක් වෙලා කල්ප ගාණක් හිටියා නම් අර ගොවියෙකුට ගැලපෙන බණක් කියපු ගමන් මෙයාට තේරෙනවා. ඒ වගේම මෙන්න මේ ආසව කියලා කියන්නේ වැඩි කාලයක් ඇසුරු කරපු දෙයක්. ඒක සාමාන්‍යයෙන් හරියටම ඉලක්කමක් නෙවෙයි, සාමාන්‍ය අර භව ගානක් පිටිපස්සට. ඒකට ආශ්‍රව කියලා කියන්නේ ඊටත් වඩා ගොඩක් ගොඩාක් සංසාරයේ කල්ප ලක්ෂ කෝටි මිලියන ගානක් පිටිපස්සට තියෙන එකක් තියෙනවා. ඒක තියෙන ගොඩාක්ම පල්හැම වට්ටමේ. ඒකට අර වගේ භව 500,000 පිටිපස්සට නෙවෙයි, ඊට වඩා ගොඩාක් දිග කාලයක්. ඒතර මේ මමෙක් ඉන්නවා, මෙහෙම මේ ලෝකයක් තියෙනවා, මෙන්න මේක මමෙක් මහට මෙහෙම දැනීමක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා කියන මම යාල්ලගෙන තියෙනෝනේ. මේ අවිද්‍යාවක් තියෙනෝනේ. අන්න ඒවට කියනවා ආශ්‍රව කියලා. ඒතර මේවා ගොඩාක් දිග කාලයක් තිස්සේ මේ සංසාරේ පටන් ගත්තු වෙලේ ඉඳලම මෙන්න මේක තියෙන එක. ඊළාට අර අර ආශ්‍රව කියන ඒවා තියෙන ඊට වඩා පොඩි කෙටි කාලයක්. මේකත් කල්ප ගානක් යනකොට ඒ ආශ්‍රව කියන ඒවාත් වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් දැන් දේවදත්ත ගත්තාම දේවදත්තත් මේ පසේබුදු වෙන්න ඔක්කොම පෙරම් පුරල සම්පූර්ණ කරගෙන ඉන්නේ. උනාට එයාගේ අර කල්ප කී මේ පොඩි කාලයක් තුළ පුරුදු කරපු එක මත වෙලා බුදුහාමුදුරන්ට ගල් පෙරලුවා. හැබැයි එයාත් ඒ ඔක්කොම අයින් කරලා තාටි කාලෙකින් මේ පසේබුදු වෙනවා. එතකොට අන්න ඒ වගේ දැන් අර කෙටි කාලේ ඉනෝ කරන දේවල් තියෙන ගොඩාක් දිග කාලේ වෙන එනේවත් තියෙනවා. එතකොට අපිට මෙහෙම භාවනාවක් කරනකොට ප්‍රතිපදාවක් වඩනකොට අපේ හිත සිවුම් වෙන්න සිවුම් වෙන්න මුලින්ම අපිට මතුවෙන්නේ අර කෙටි කාලයක් තුළ ආපු ආසව වගේ දේවල් තමයි ඉස්සරහට ඉස්සරහට මතුවෙන්නේ. ඉතින් ඔකත් නිකන් සරලව ගත්තොත් අපි අද දවසේ අහන දේවල් වගේ දේවල් ටට්ටක් ගාලා භාවනාවක් කරාම මතක් වෙනවනේ පරයන්කේක ඉඳගත්තාම. ඊළඟට තව ටිකක් ඔක හිත සිවුම් වෙනකොට අවුරුදු 10ක් 15ක දේවල්. තවත් සිවුම් වෙන්න පොඩි 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 කාලේ දේවල් උනත් මතක් වෙන්න පුළුවන්. ඒ වගේ සිවුම් වෙන අර කාලය දිගට දිගට ගිහිල්ලා හොඳටම සිවුම් වෙනකොට තමයි අර අපි සංසාරේ මුලේ ඉඳලම අප අර යටම තට්ටුවේ කෙලස් වෙන ආශ්‍රව ධර්ම එහෙම අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ ඒකට ටික ටික යන එක තමයි මේ ටික ටික අපි බිංගයක් කපා ගන්න.
එහෙමයි
සෝරි සර් වැඩිද දන්නේ
නෑ නෑ සෝරි සර් බොහොම පැහැදිලි සෝරි සර්. මොකද මම කලින් ඇත්තටම අහලා තිබුණ දැන් ස්වාමීන් වහන්සේ ඔවගේ අර වෙනස් වීම ආසව ආස ඇහෙනවා ස්වාමීන් වහන්සේ මොකද්ද කියලා මේ එහෙම දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. බොහොම තේ ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. මොකද ඔය පුරුද්දක් ගැන කියනකොට ළඟදි දවසක් ඇත්තටම මේ ලෝණ කිව්වා ඔය ඉස්සර වගේ අපිට සැර දාන්න කියලා. පොඩි වැරද්දටත් අර පොඩි කාලේ ඉඳලම තිබිච්ච දෙයක් තමයි වැරදි කරනවා නෙවෙයි අර කේන්ති යන සවස පොඩි දෙයකටත්. ඉතින් ඒක එහෙම තිබුණා. දැන් ඇත්තටම මට පේන්නේ මේ සතිය පුරුදු කරන ගතර පස්සේ ලොකුම ලාභය හැමලා තියෙන්නේ මේ තුල දෙන්නටයි වෛෂ්ටට කොයි
සමහරට නදීප් සතිය පුරුදු කරනවාද ඒගොල්ල සතිය පුරුදු කරන නිසා
එහෙම වෙනත් පුළුවන්
ගණන් ගන්න නැතුවද කෙනෙක් ඉන්නා කිව්වා අපි එන වැඩද නවත්තමුද මෙතන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තුතින්. වැඩසටහන සමාප්ත කිරීමට සුබෘතු ලෙස අද අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා අද දිනේත් අප සමග සූදානම් වන්නේ බන්දුල මාමා, ඉන්ද්‍රානන්දාද එරිගන්න කැපති පුණ්‍යානුමෝදනාව සිද්ධ එහෙමයි පාලි බාවා මොහොත තුපින් පුණ්‍යාට මොදා සිද්ධ කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
සරණයි බොහොම පිංනදී සාදු සාදු සාදු. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දවසේ අපි මේ කාලයක් පටන් පවත්වාගෙන මේ වැඩසටහනේ අද දවසේ වැඩස්ථානයේදීත් අපට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉතාමත් වටිනා කාලෝචිත ඒම සරල ධර්මයක් බොහොම ප්‍රණීත ලෙසින් දේශනා කරනු ලැබුවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ විසිනුත් අප පිරිසගේ සතිය පිළිබඳ වාර්තාවලටත් ඒ අදාළ ප්‍රශ්නවලටත් තම අංගනා පිළිතුරුත් අර්ථවත් උපදෙස් සහ අනුශාසනාත් ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපාට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාට සහභාගී වී සිටින අප සියලු දෙනාට මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අපි රැස් කරගත්තා වූ පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. සාදු සාදු සා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ධර්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අප රැස් කරගත්තා වූ සියලු පින් අපගේ මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සාදු සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. දැන් අපගේ ප්‍රාර්ථනේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. සාදු සාදු සාදු. බුවන්සීලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
දැයි
ඕකාස වන්දාමි බන්ති.
ඊහතු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
සමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
ඊහත
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
ඊහත
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
ඊහත අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සීල දෙනාටම තෙරුවන් සරණ. අපි සන්දු වෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.